තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කොහොමද වහන්සේට?
මතක නැතුණානේ අද මේක මේ සිකුරාදා කියලා මං ගිහිල්ලා පොඩි වැඩකට හිටියේ. කොහොම හරි දැන් ආව විනාඩි 5ක් විතර ඒ නිසා තමයි මගේ අමතකේ නිසා.
ඒකට කවුරු නැහැ ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේ අවසරයි. දිනුම් දෙනාට තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි අද අපි මේ රැස්වීමේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීම නිසා ධර්මදේශනා වැඩසටහනටයි. එනම් ඉතාම ගෞරවපූර්වකව කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මම ආරාධනා කරමි.
සාදු
සාදු සාදු. ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම උපාලි මහත්මයාට ආරාධනා
කරනවා. ස්වාමීන් වහන්සේ අද මට ලිඛිත ප්‍රශ්න එකක් ලැබිලා තියෙනවා. මේ වෙනකොට ඒක ඉදිරිපත් කරන්න අවශ්‍යයි.
හොඳයි.
සාදු සාදු සාදු. ගරුතර ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ කමඨහන් උපදෙස් පරිදි කලක් තිස්සේ ආනාපාන සති භාවනාව දිනපතා පැයක් හෝ දෙකක් කරගෙන යන්නෙමි. භාවනාව පටන්ගෙන සුළු මොහොතකින් හුස්ම නැති වී ගොස් අඳුරු නිසසල තැනකට පත්වේ. ශබ්ද නොදැනී සිතුවිලි නොමැත. මෙලෙස බොහෝ වේලාවක් සිටින විට සමහර දිනවල පමණක් සමාධිමත්ව සිටින විට මගේ සිත අවදි වී ධර්මයේ මෙනෙහි කිරීමට මා පොළඹවයි. මෙහිදී එක්වරම මට මතක් වෙන්නේ දුකයි. ඉන්පසු ඒ ඔස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි වේ. මගේ ජීවිත අත්දැකීම් මුල් කරගෙන අනිත්‍ය අත්දැකීම් සහ එයින් උපන් දුක් සමූහයත් මගේ යයි ගත් දේවල් වලින් වඩා දුක් ලැබූ බවක් මෙනෙහි වේ. අනිත්‍යයටත් වඩා මට දුක අවබෝධ වන්නේ අනාත්ම අත්දැකීම් මෙනෙහි කරන විටය. මට මගේ යයි සිතූ දේ වසඟ කර ගැනීමට නොහැකි වූ දුක තදින් දැනුණු බව තේරේ. දුක ඉපදීමට හේතුව අවිද්‍යාව නිසා ඇති වූ මගේ කර ගැනීම නිසා උපන් තණ්හාව බව තේරේ. මෙම මෙනෙහි කිරීමට ගතවන්නේ ඉතා සුළු කාලයකි. නැවතත් මට සමාධිගත වීමට හිත පොළඹවයි. මෙලෙස මගේ හිතේ පෙළඹවීමට නතුවීම මගේ භාවනා දියුණුවට බාධාවක්ද එය නොකළ යුක්තක්ද කියා ඔබ වහන්සේගේ උපදෙස් ප්‍රාර්ථනා කරමි. සතිමත් බව දිගටම පැවතුනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායස ලැබී සියලු ප්‍රාර්ථනා ඉටු වේවා. සාදු සාදු සාදු.
ආයිත් මේ දැනුම ඔය කියන එක නැති කෙනෙක් ලෝකේ නෑ. අබෞද්ධයන් පවාති අතතුල තියෙනවා. නමුත් ඒකට ඒගොල්ලෝ බයයි. ඒගොල්ලෝ ද්වේෂය එනවා. දදකින් දුක කියලා. නදකින් අනිත්‍ය කියලා. ඉතින් බෞද්ධයත් එහෙම තමයි පටන් අරගෙන. ඊට පස්සේ භාවනා කරලා කරලා සතියෙන් යනට වෙනවා. මේ දුක ද්වේෂෙන් තොරව දකිනවා. ඒ අනිත්‍ය ද්වේෂෙන් දොරව දකින්න එදාට කියනවා නිවන් දැකලා කියලා. හැම කෙනා ගාම ඔකට තියෙනවා අය ඔය දුක නැති කරන්නේ ඉතින් ඔය මැරිගෙන කඹරන්නේ ජීවිතේ පුරා. ඒකල්ලත් ඉවෙල්ල අන්තිර දුකටත් වෛර කරනවා තමන් කරපු වැඩේ ගැනත් පශ්චාත්තාප වෙලා පෙන දාගෙන මැරෙනවා. අපි උත්සාහ කරන්නේ මේ දුක ඒ අනිත්‍ය අඥානුපේක්ෂාවෙන් නෙවෙයි බලන්නේ ද්වේෂෙන් නෙවෙයි බලන්නේ. ද්වේෂ හරීම සියුම්. ඒ ද්වේෂය තමයි අපි සාමාන්‍ය සිංහලෙන් දැනුම කියලා කියන්නේ. ඒ ද්වේෂ සහගත ඔය පිළිකුල් භාවය නිසා අපි නිතර පරිේශන කරනවා. ආර්ය පරිේශන කියන්නේ ඒ ද්වේෂ සහගත නැතුව දුක දිහා බලන. ද්වේෂ සහගත නැතුව අනිත්‍ය දිහා බලන. එතකොට ඒ අනිත්‍ය නපුරු නෑ. It is not inflicting එතකොට. ඒක අපිට දනවන්නේ නෑ එතකොට. ඒක බොහොම ලොකු ඥානයක්. ඉතින් බලන්න මේ වැඩේ කරනකොට වෙහෙසක් දරතයක් පරිලාහයක් තියෙනවා නම් ඒක ඒ කියන්නේ ද්වේෂ සහගතයි. ඒ වැරද්දක් නෑ. මුදමුළු ලෝකෙම ඉන්නේ එතෙන්නේ අපිට ඕන තරම් ඒවා සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ඒක ද්වේෂයෙන් තොරව ප්‍රසන්න මනසෙන් දකින්න පුළුවන් නම් එහෙම සාකච්ඡා කරන්න කිසි කෙනෙක් ලෝකේ නැහැ. මොකද ඔක්කොමලා හිතන්නේ ඔයාලට අපි ද්වේෂ කරන්න ඕනේ. ඔයාලට අපි කපශ්චාත්තාප වෙන්න ඕනේ. අල්ලපු ගෙදෙට කියන්න ඕනේ. දෙයයන් ආශේ වඳින්න ඕනේ. පිරිත් කියන්න ඕනේ. පන්සල් යන්න ඕනේ. ආදි වශයෙන් බාහිර දේවල් හොයනවා. ද්වේෂෙත් නැතුව බලන්නේ කරන්න පන්සල් යන්න පුළුවන්. ඕන කෙනෙක් ඇසු කරන්න පුළුවන්. හැබැයි එයා දන්න ඕ එක බයියෙකුටවත් ඕක අඩු ගන්න ද්වේෂෙන් තොරව බලන තරම් ඥානයක් නැහැ. ඒකට අපිට බුදුහාමුදුරුවෝ තමයි ඉන්නේ. අනිකුත් ආගම් වල තුව නැත්තේ නෑ. ඒ අත්තු බයයි කෙලින් කියන්නේ. ඒගොල්ලෝ ඊට මේ දුක නැති කරන්න විද්‍යාව උනායි කියලා. දුක නැති කරන්න විරකියාව නැති කරන්න ඕනේ කියලා. දුක නැති කරන්න පිස්සු. ඔය දුක ද්වේෂෙන් තොරව බලන්න. පැමිණි දුක් පැණිරායි. ඔය තමයි සිංහලයාගේ කියමන බුදුහාමරණ විතරයි දෙවෙනි වෙන්නේ. අද සිංහල එකෙක් නැහැ ඕක දන්න. ඕක ඔක්කොම පිටරට රට දික් කරනවා. එහෙම නැත්නම් අඬා වැටෙනවා, ඩොලර් ඉල්ලනවා. එහෙම නැත්නම් බොනවා, සාහිත්‍ය කරනවා, සංගීතය හොයනවා. එකක්වත් නරක නැහැ. අතේ ඔක්කොම හැදිලා තියෙන ද්වේෂේ. ඒක තමයි දැනුම කියන්නේ. අපි මේ දැනුම ඔක්කොම පාවිච්චි කරමු. හැබැයි මේක අපි කරන්නේ ප්‍රසන්න මනසකින්ද, වාර්තා කරන්නේ ප්‍රසන්න මනසකින්ද, ගත කරන්නේ ප්‍රසන්න මනසකින්ද කියලා බලන එකයි තියෙන්නේ. එදාට අපිට තේරෙනවා ඔක කරන්නෙත් මම, පරීක්ෂා කරන්නෙත් මම, ඒකෙන් ප්‍රතිඵල ලබන්නෙත් මම, ඒක අකාලිකව සිද්ධ වෙනවා. මේ කියන එක කරන්නේ මං හිතන්නේ ඒක එච්චර ලොකු බරපතල අභියෝගයක් වෙයි කියලා. කීවණක් කරා ගන්න නම් මට ෂුවර් නෑ. අනික් අහගෙන ඉන්න කට්ටිය ගැන මට එච්චර ෂුවර් නෑ. ලියුපු එක්කන මොකා වුණත් එයාටයි මම මේ කතා කරන්නේ. අනිත් අයත් මේක අහගෙන මේ පැමිණිච්ච දුකට සතුටින් මුහුණ දීලා සතුටින් වාටා කළා, සතුටින් සතිපාසලේ වැඩ කරගෙන සතිපෞලේ වැඩ කරගෙන යමු කියලා තමයි කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. නිරෝෂ් පුතා මට ලැබිලා තියෙනනම් එච්චරයි වාර්තා.
එහෙමයි. ලිඛිත ප්‍රශ්න ප්‍රමාණයි. එහෙමනම් සභාවට ඉදිරිපත් කරනවා. කාලේ ප්‍රශ්න කියලා නම් අතුසර. මෙලා ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙසට.
මගේ ප්‍රශ්නේ අපිට දැන් ක්ලේශයක් ආවහම විශේෂයෙන් මම ඒක දැක්කේ ගැටීමක් ඇති වුණාම දැන් ක්‍රම දෙකක් තියෙනවා මම ඒක නැති කරගන්න උත්සාහ කරන එකක් තමයි චින්තාමය වශයෙන් හිතනවා මේක මගේ කර්මයේ හින්දා වෙච්ච දෙයක් මම අකමැති දෙයක් වුණා නම් එහෙම නැත්නම් දැන් කවුරු හරි හේතුඵල හින්දා වෙච්ච දෙයක් එහෙම නැත්නම් කවුරු හරි කරපු දෙයක් නම් දැන් මේ කරපු කෙනා එයාගේ මනස එකක් අය වෙන අය පුත්කලෙක් නෑ කියලා එහෙම මොකක් හරි එහෙම හිතලා මොන හරි එහෙම චින්තාමය වශයෙන් එක්කෝ හිතලා එහෙම නැත්නම් ඒකට හරියන බණක් අහලා ඒ විදිහට නැති කරගන්න උත්සාහ කරන ක්‍රමයකුත් තියෙනවා. තව දැන් අපි අහලා තියෙන විදිහට කෙලින්ම අර ආපු ගැටීම දිහා සතිමත් වෙන එක තව ක්‍රමයක්. ඉතින් ඔය දෙකෙන් දැන් සමහරවිට මට දැනෙනවා අර චින්තාමය වශයෙන් එක එක දේවල් හිතලා නැති කරගන්නකොට ඒක ක්ෂණිකව නැති වෙන ගතියක් තියෙනවා. අර සතිමත් වෙනවට වඩා තව මගේ යාළුවොත් එහෙම ඒගොල්ලන්ටත් එහෙමයි කියලා මේ කියන වෙලාවල් තියෙනවා. දැන් සමහරක් අය ඉන්නවා කෙලින්ම සතිමත් අනිත් අයගේ කිව්වට දැන් මම නිකන් කියන්නේ දැන් සමහරවිට මම දකිනවා මට වැඩිය චින්තාමය වශයෙන් හිතන කට්ටිය විතරක් හිතන කට්ටිය හිතනවාගෙන ඉන්නවා වැඩි පුර එහෙම ගතියකුත් තියෙනවා. එතකොට ඒක ගැන සමින්වහන්ස උපදේශයක් දෙන්න පුළුවන්. මේ දෙකෙන් දෙකම එක එක වෙලාවට එකක් කරන්න ඕනි, අනිත් වෙලාවට අනිත් එක කරන්න පුළුවන්ද? චින්තාමය වශයෙන් කරන එකෙන් ස්වභාවිකවම ඉක්මනින් බත් ඒ වුණාට තාවකාලික ඉක්මනට වුණාට තාවකාලිකව දේ කෙලස් නැති වෙන්නේ කියලා ඒක ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් සමිනහන්ස.
කොහොම හරි ඉතින් නැති වෙනවනේ නිසා කොයි එකත් හොඳයි. නමුත් කෙලස් කියන්නේ එක එක කරාට එක එක දේවල්. ওই කෙලස් වෙනස් වෙනවා. ওই කතා කරන්නේ කෙලස් වෙනස් වෙන්නේ නැහැ. ඇති වෙනව නැති වෙනව විතරයි කියන්නේ. කෙලස් වල වෙනසක් තියෙනවා. කෙලෙසෙන් ප්‍රඥාව පහළ වෙනවා. මේක කෙලෙසයක් කියලා මමනේ ලේබල් කරන්නේ. සත්තු එහෙම ලේබල් කරන්නේ නැහැ නේ. යාට ඒ කෙලෙසයක් නෙවෙයි. ඉතින් අපි මොනවදෝ જાතියක් කෙලස් කියලා අල්ලගෙන තියෙන අපේ සංස්කෘතිය හැටියට අපේ හැදියාව හැටියට ඒක ස්ක්‍රිප්ට් එකක්. එන වෙලාවෙ ඉඳලා ද්වේෂය තියෙනවා. ඒක නැති කරන්න හදනවා. ඒකට සතිය දාන්න හද. මොකක්වත් නැතුව ওই දෙකම බණලා ගියාට පස්සේ වෙලාවක් එනවා. හරි මේ කෙලෙසියක් තමයි. මට දිකින්වත් තරින්වත් නෑ දෙයක්මක් නෑ. මොකද මේක අල්ලගන්න නටන්නේ මම. මේ කෙලෙසේ දකින හිත කෙලෙසේ දකින සතිය. ඒතකොට කෙලෙසේ විපරිණාමයටපත්. ওই කියන කතාවෙන් කවදාකවත් කෙලෙසේ ඇතිවීම නැතිවීමෙන් තොරව විපරිණාම අවස්ථාව දැකලා නෑ. ඉතින් ඒ නිසා ක්ලේශයාගේ ওই ක්‍රම දෙක අතේ තියාගන්න දෙක තියාගෙන මේ වෙනකොට කෙලෙසේ තියෙන ලේබල් එක වෙනස් වෙනවද බලන්න. ওই කෙලෙසෝ කියන්තරන් නපුරු නෑ. ওই ක්‍රම දෙක දන්න කෙනාට. ඒ නිසා ක්‍රම දෙකම අවශ්‍ය අවස්ථානුකූලව අලිය මද කිපිච්ච වෙලාවට හින්දුව අහන්නේ. ඒ වෙලාවට ගැට ගහලා තියන්න ඕනේ. මද කිපිලා නැති වෙලාවේ අලිකාරයට ඇහුම්කන් දෙනවා. වල්ලාටියා කැලේ ඉන්න වල්ලාලියට බිල කිව්වට දන නමයිද කියන ඌට ඌට එතකොට මද කෙපීමකුත් නැහැ. හින්දුවට අහන්නෙත් නැහැ. බිල කිවට අහන්නෙත් නැහැ. ඉතින් අපේ අලියාපාවද කීකරු අලියෙක් නේද? කාලයක් තියෙනවා ඌ අර මද කෙපිච්චාම බදලා තියන්නේ. නැත්තම් ගහනවා අලිකාරට. ඒ වගේ ක්‍රම දෙකම බලන්න බලලා කෙලස් කියලා જાතියක් ලෝකේ නැහැ. එහෙම නিত্য සුඛ සුභ කෙලස් නැහැ. මේ කෙලස් විනාශ වීම තමයි ජීවිතේ තුර අපදාගින්නේ. මේ දෙන්නේකට ඒක වගේ වෙන්නේ නැහැ. ඔය උදව් කරන ඥාතියෝ කතාවේ වටේලා ඉන්න කට්ටිය කියන කෙලේශයයි ඔය කතා කරන කෙනාකම හිතන කෙලේශයයි මම මේ අදහස් කරන කෙලේශයයි જાති තුන් හතර. ඉතින් කෙලස් කියලා જાතිය ලෝකේ නැහැ කියලා හිතාගන්න. සතිපට්ඨින් එක්කනට ඔච්චර බය වෙලා තේන සංවිධානය කරන ගහන්න කෙලේශයක් නැහැ. සතිපත් නැති කෙනා නම් ගොඩක් තියෙනවා. ඔය ක්‍රම දෙක තුනම අවශ්‍යයි. ඒ නිසා කෙලස් පිළිපඳව නිකන් බලමුළු වඳින්න එපා. අනවශ්‍ය අගයන් ආඩම්බර දෙන්න එපා. එතකොට ඒගොල්ලෝ පෙන පුඹනවා. ඒගොල්ලෝ ඇවිල්ලා අපිට විලිහිලි බානවා. ඒගොල්ලෝ අපිට වහසි බස් දොඩනවා. කෙලස් වලට කියන්නේ ඔබ ඔබ කෙලසියන්. උඹට මාව කෙලසන්න බෑ. පුළුවන් නම් මම මේක චින්තාමය ඥාණයෙන් බලනවා. නැත්නම් කෙලස් වලට කෙලිම මූණ දීලා බලනවා. හැබැයි මම බලන් ඉන්නේ උඹ මේ බලාන ඉඳද්දි පිනිපිනි දැකි දැන දැක දැක විස්මාරු කරන හැටි. ඉරට හඳට නොකියා හොර රහසේ කාලය පැන යනවා. නෙත් අදහන්නට බැරි ලෙස ක්ලේශේ කෙමෙන් මැකී යනවා කියලා ඔයකට වෙනස්ම ක්‍රමයකට දාලා බලන්න. ඔය දෙකත් දැලි තියාගෙන වැඩ කරwidetilde කටයුතු කරා. හොඳයි.
ඊට පස්සේ දැන් එසලර් මහත්මයාට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ මම වැහෙනවා හිතනවා. ඔව් ස්වාමීන් වහන්සේ මම මගේ කමඨාන් වර්තාවක් ලියෝපේක කියවන්න කැමැති. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව සක්මන සාමාන්‍ය වේගයෙන් පටන්ගෙන වේගය හොඳටම අඩු කරමි. ඇවිදින ගමන් ඇස් වහගන්න හිතන තරමට නිදිමතක් දැනේ. පාදයක් ඉදිරියට තබන එක හරියට එරෙන වැල්ලේ ඇවිදිනවා වැනිය. නිදිමත හොඳ සලකුණක් බව දන්නා නිසා වීරෙන් නිදිමත පරදවා පැයක් සක්මන් කරමි. ක්‍රමයෙන් නිදිමත බැහැර ගොස් ඇත. වැඩි කාලයක් විතර සිත සිතිවිලි වලින් තොරව සක්මන හා පවතී. අවසානයේදී සක්මන ගැන සතුටක් දැනේ. ඊට පස්සේ පරියංක භාවනාව හඳුනේ. පරියංකයේදී කායික වේදනාවක් නැත. පැයකට වඩා සිටින විට කායික වේදනාවක් අත්දකිමි. ඒවා දැන් දරාගත හැකිය. වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව තුල පරයන්කය ගෙවමි. වැඩි කාලයක් විතර සිත සිතිවිලි වලින් තොරය. අනිත් විට සිතිවිලි එන බව දනිමි. ඉඳ හිට නොදැනීම සිත පිටිගිය අවස්ථාවද ඇත. ඒවා අඩු කර ගැනීම උත්සාහ දරමි. භාවනාව ගැන ඔබ වහන්සේට දැනුම් දීමට කැමැත්තෙමි. අපව භාවනාවට උනන්දු කරන ඔබ වහන්සේලාට කෘතගෙන සිහි කරමි. තෙරුවන් සරණයි.
හොඳයි, වාර්තාව හොඳයි. ඔය විදිහට දිගට කරගෙන යන්න. ඒක තමයි තමන් වාර්තාව දක් භාවනා දක් අනුග්‍රහය යන විදිය හොඳයි.
ඊළඟට වන්දල සොයිසා මහත්මයාට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. මම වයඹ දිස්ත්‍රික්කයේ සම්බන්ධයෙන් සතිපාසල සම්බන්ධයෙන් මල්ලිකා ජයරත්න මහත්මියට මම කතා කරා. එතුමිය කිව්වා ස්වාමීන් වහන්ස මේ වහන්සේට මම එතන දැනුම් දෙන්න කියලා මේ අවස්ථාව ගන්නවා කියලා. මේ ඊළඟ අවුරුද්දේ ඉඳලා ඒගොල්ලෝගේ මේන්ටෙනන්ස් වලට මේ වැඩ කරගෙන යන්න මුදල් ටිකක් මදි බව ප්‍රකාශ කරා. ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු වගේක් කරන්න කියලා මට දැනුම් දුන්නා. මයින්ටෝසන්සිට දැනුම් දෙනවා කියලා. තව කාරණාවක් තියෙන සම්මන්ස අර සති කැම්ප් එකේ හිටිය අර දෙරියක් ගැන සම්බන්ධයෙන් මම පොඩ්ඩක් එයාට කිව්වා පොඩි උදව්වක් කරන්න පුළුවන් කියලා. ඒක තමයි සෝනන්සේ වාසියට මට කියන්නේ.
ඉතින් ලංකාවේ රජෙත් ඉන්නේ ඉස්සරහට කරගන්න බැරි නිසා පුළුවන් හරිය කරපියාව රනිල් වික්‍රමසිංහ කියන්නේ ඔච්චර තමයි. ඉතින් ඉන්ෂාපි පුළුවන් තරම් ඔය මේ හිඟා කාලා හරිය අපි වැඩේ කරනවා. සයබයිඹ සතිපාසලත් එච්චරයි. ඉතින් සම්පූර්ණ සතිපාසලත් එච්චරයි. එම තැනම ඒ යමක් කළ හැකි අය අනිකායට අපි උදව් කරගෙන යනවා. අපි ඒක විනාඩි 10ක වීඩියෝ එකක් දැන් හදලා තියෙනවා. අපි කිරිඳිවැල දුම්පේ අධ්‍යාපන කාර්යාලය කරපු වැඩසටහන. ඒකෙදී අපි ලංකාවේ තිබිච්ච මේ ළමා දිනේදී අපි පුළුවන් තරම් දේවල් අපි එකතු කරලා ළමයින්ට ලැබෙන්න සැලැස්සුවා. ඒ වගේම ළමයින්ට පුළුවන් තරම් අපි ඒ හිරකන්ද උරේ ඉන්න ළමයි දෙමාපියන් දරුවෝ බලා ගන්න බැන්නා. ඒ අයට අපි පුලි මුදලක් දෙනවා. කවදාකවත් සල්ලි දෙන්නේ නැහැ. අපි සේවාව ලැබලා දෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට දැන් කොළඹ පාසල් වල ගස්සිට විමේ වැඩ පිළිල කොටපොළ ස්වාමීන් වහන්සේ අමරකීර්ති ස්වාමීන් කරද්දී ඒ ස්වාමීන් කියනවා ධම්මජීව ආමතුරුනේ ඔය හම්බුනාමයි මට ෆෝන් එකේ අනේ ආමතුරුනේ බඩදරු අම්මලාට කන්න නැතුව ළමයි මැරනවලු බඩේ. ඒක නම් වෙන්න බෑ මන් දන්න විදියට. කෙසේ නමුත් ඒ ස්වාමීන් හැමදාම උයලා කෑම පාර්සල් බෙදනවා බඩදරු අම්මලා. මන් දැක්ක විදුර ගිහිල්ලා අංගොඩ මානසික රෝහලේ 1000කට කෑම දීලා තියෙනවා. ඒක එච්චරම අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. ඒක එකනගේ පෙටි ෂූස්. ඒ නිසා අපිත් බලනවා මේ වගේ ක්‍රියාකාරකම් හරහා ඒ ඉමෝෂනල් ලිටරසි එක අපිටත් තියෙන හැඟීම. නමුත් ඒ කිසිසේත්ම පුද්ගලයෙක් අපි පෙනීමට හෝ ෆේවරිටිසම් නැතුව යන්න ඕනේ නිසා අපි ඒ වගේ කට්ටියට දීලා බොදුවේ බෙදා ගන්නවා. කිසිසේත්ම එක්කෙනෙක් එක්කෙනෙකුට සලකන්න යන්නෙත් නැහැ, සල්ලි දෙන්නෙත් නැහැ. දීලි වල අපිට කියන්න හැඬ ලැබෙන්න නරකයි. අපි දීපු සල්ලි වලින් එළමයා කුඩු ගහලා තියෙනවා. එළමයා මේ වැරදි වැඩ කරලා තියෙනවා කියන අපි කරන්නේ සේවාව ලැබලා දෙනවා. අපේ සේවාව ලැබලා දෙනකොට ළමයාගේ වැඩි පහළ උත්තෝන දැනගන්නත් ඕනේ, සතිපාසල දැනගන්නත් ඕනේ. ඔයා වගේ කෙනෙක් මේ සුපර්වයිස් කරන්නත් ඕනේ. මං හිතන්නේ ඔය ගෑනු ළමයා ගැන මා දන්නවයි කියලා. එළමගේ අම්මා කණේ අමාරුවකට ස්පිතාලෙ ගියා, ආවේ අඳ වෙලා. එතකොටමත් මේ ළමයා සතිය පුරුදු වෙලා. පළවෙනි ගිය දවසේම ධම්ම විහාරේ හැමෝම පික් කළ තුනා ළමයා. දැන් මං ගිය වෙලාවේදී මම නැටෙව්වා ඒ ළමයාව. මේ ගිනි මැලේ ගාව. ඒ කිසිම ළමයට ඒ ගාණක් නැහැ. ඒ නිසා අපිට ළමයට උදව් කරන්න ඕනකමක් නැහැ. මොකද ඒ තරම් ළමයා අපිට වැඩිය ශක්තිමත්, අපිට වැඩිය සතිමත්, අපිට හොඳ ආදර්ශයක් දෙන ළමයාගේ දාතරත් මම කතා කරා. නමුත් ඔයගේ වැඩ වලින් අපි අරක තව දියුණු කරලා යන එකට මල්ලිකා හොඳ පදනමක ඉන්නවා. හොඳ මාතෘත්වයක ඉන්නවා. ඒ නිසා ඔය වැඩ කරනකොට අපි පුළුවන් තරම් සතිපාසලේ පොදු විවස්ථාට එක දැනුම් දීලා, කවුරුත් දැනුම් දීලා පුංචි දේවල් අපි කරන්නේ. ඔය මහා ලොකු දේවල් අපිට කරන්න බෑ, කරන්න හොඳත් නෑ. ඉතින් ඒ නිසා සොයිෂගේ වැඩේට මම සතුටු වෙනවා. මම හේමන්ත අදිනවා. මම හේමන්තට කිව්වා ඒ වයඹට ඒ කමිටියක් දාලා මේන්ටනස් වැඩ වලට මල්ලිකාට අත දෙන්නයි කියලා. මොකද දැන්ට මල්ලිකා තනියම පොකට් අවුට් කරලා තමයි වැඩේ කරන්නේ. ඉතින් ඒක යාට කරන්න පුළුවන්. මොකද හේතුව යාගේ අර අම්ම නැති උනා ඉන්නකන් යා හරියට ඒ අම්ම ගැන හොයලා බැලුවා. ඉතින් ඒ නිසා පුළුවන් අය මේ වගේ බෙදන්න ඉතාලි සොයිසග්ගේ කටහඬ වටිනවා අනික් අයටත්. ඔය ලංකාවේ කියන තරම් දරිද්‍රතාවයක්වත්, කියන තරම්වත් මැල් නියුට්‍රිෂන් තත්ත්වයක්වත් කියන තරම් අපහසුකමක් නැහැ. ඒ ඔක්කොම නිකන් පොලිටිකල් ගේම්ස්, ඒවා නිකන් ඉකොනොමිකල් ජාගන් එකක්. නමුත් අපි සතිපාසලක අවශ්‍යතාවයේ ඒ අවශ්‍ය කෙනාට දෙන්න පුළුවන්කම අපේ කියනවා අපි අර එම්පති, සිම්පති, emotional literacy, emotional intelligence පැත්තට කටයුතු කරන යනවා. අපි ඒ ටික පුළුවන් තරම් ප්‍රසිද්ධියේ කරගෙන යමු. ඒ නිසා මම සොයිෂගේ වැඩ පිළිවෙල අනුමත කරනවා, අනුගම මේ ආශිර්වාද කරනවා.
මම සමහරට තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. එමනම් ස්වාමීන් වහන්සේ තව කාටවත් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. තව තොරතුරු ලාව කරගෙන වෙන කාටවත් ප්‍රශ්න නැතිව පෙනියන්නේ ස්වාමීන් වහන්සේ.
ඔව් දැන් වෙලාව හරි. අපිට මට කියන්න පුළුවන් කටුකලියා ප්‍රොජෙක්ට් එක ගැන. ඒක ඉතින් අපි හිතුවට වැඩි බොමික්මට් ඉස්සරහට ගියා. ඒගොම ඒ වගේම තහනම් නියෝගයක් පනවලා තියෙනවා ඒකට. පැල හිටවන්න දෙන්න බෑයි කියලා. මම ඉතින් ගිය දවසට පහුවෙන්දාගේ පැල හිටවන්න වගේ තමයි ලැහැත්ති කරලා තිබුණේ. ඒක මේ පළාති ග්‍රාමසේවක ඉතින් ඇවිල්ලා දැනුම් දුන්නයි කියලා ආරංචි. නැවත මම කතා කරා අධිකාරියට. විශේෂ කාර්යබල මොකක්ද එකක් තියෙනවා. එතන අධ්‍යක්ෂ කෙනෙක් එදාව සුගත් කියලා. යාර කතාවට පස්සේ කිව්වා ඒගොල්ලෝ එහෙම තමයි ශාංශ අපි වැඩි කරගෙන යන් අපි අජන්තර කියලා නගර කොමසාරිස් දැන් ඒ අධ්‍යාපන උපලේකම් ඉතින් අපේ එකෙක් අපේ වයඹ ඕගනයිස් කරන එක නා එයාට කතා කරන්න ඕනේ මට තොරතුරක් කිලිම ලැබුණේ නැහැ අපේ සිංහරාජ ස්වාමීන් හෝ පිටවල මහත්තයාගෙන්. ඉතින් එහෙම මේ වගේ අපි වැඩ කරන්න යනකොට කටු කම්බිත් ගාලා මැනලා ඔක්කොම හයි කරාට පස්සේ ඇවිල්ලා තහනන් යෝග කරනවා නම් අපිට විශ්ව ගම්මානයට යන්න බෑ. විශ්ව ගම්මානයට යන්න මේක අපි පූර්වාදර්ශයක් කරගෙන ඒකට සම්බන්ධ අය රාජ්‍යයට දැනුම් දීලා දැන් මේ වෙනකොට මහ ඇමතිනීට දැනුම් දීලා තිනවා. එයා විදුර දන්න කෙනෙක්, එතනින් ගියාම අපේ රංජන් දන්න කෙනෙක්, එතකොට අජන්තයි ජග සුගතුයි මම දන්න කෙනෙක්. ඉතින් එයාට අපි දැනුම් දීලා තියෙනවා. තාම කෝඩිනේට් වෙලා ඇති, නමුත් මට දැනුම් දීලා නැහැ. ඉතින් අපි මේ පැලයක් හිටවන්න හදන කොටත් ඇවිල්ලා රජේ ඉඩම් වල ගොඩනැගිලි හදනවා අරේමී කියලා අපිට කෑ ගහනවා. ඉතින් ඒකට අපි සෑහෙන සල්ලියකුත් වියදම් කරලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වයට යටතේදී අපි ඉදිරියට යෑමේදී අපි ඒ ගන්න බලාපොරොත්තු නීඩම ආකර 17ක එකක් ලක්ෂ 3ක විතර මිලකට වැටලා තියෙන්නේ. අපි කොම්ප්‍රොමයිස් කරමින් ඉන්නේ. එතකොට අපි ඉල්ලීමක් කරනවා මහ ඇමතිණියකින්. එහෙම අපි කරන්නේ ව්‍යවස්ථා විරෝධින අපිට රජ ඉඩම් දෙන්නේ කියලා. ඉතින් ඒකටත් අපිට හොඳ පූර්වාදර්ශයක් වුණා මේ අපිට ආපු බාධාව. වෙන තැනකින් ආවේ නැහැ අතර ගමෙන් හරි මේ ආවේ නැහැ. කොහෙන් හරි ඉතින් කවුරු හරි විරෝධතාවයක් ඇති. ඒකට ඇති ප්‍රශ්නකුත් නැහැ. ඒක හොඳයි. මොකද අපේ සංවිධාන ශක්තිය සහ අපේ එල්ලයක් තියෙන එපා වැඩක් කරනකොට අපි එල්ලේ නැතුවනේ අපි ඔක්කොම කරන්න ගියේ. දැන් එල්ල වෙන්න ඕනේ. ඔය නිලධාරියනුත් දැනුම් කරගෙන දැනුවත් කරගෙන යන්න ඕනේ. ඉතින් මම දැක්කා මේ කටුකුරුන්දන් කුලමද කුරුන්දන් කුලම කියන මේ පැත්තට යනකොට මේ විශ්ව ගම්මානෙට පුදුම විදියට ඉඩම් හාලා ඒ IT කාර්යෝ වැඩ. අපිට දෙනවයි කියපු ඊටම විතරක් හාලා සුද්ධ කළා නැහැ. මොකද විකුණන්න තියෙන නිසා නැත්නම් ඇත්තටම ඒවා මේ ගොවිතැන්පත් සඳහා දැන් ඇත්තටම දැන් අපි මෝසන් කාලේ ඉන්නේ. දැන් මේ ලයි වහින හොඳටම. ගම් වතුර ගන්න සයිස් එකට ගාල්ලේ පැත්තේ සබරගමුවේ. ඉතින් ඒකත් දැන් පැලේ හිටවන වෙලාව. ඉතින් ඒවා හරිය සරු පොළොව. ඉතින් අපි ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේ තොරතුරු කියන්නේ ඒ වගේ වෙනකොට මම රාජිකාට දැම්මා ඒකට සම්බන්ධ කට්ටියගේ කටුකැලියාවට සම්බන්ධ ආයේගේ නන් ලයිස්තුව ඒගොල්ලන් කතා කරලා මුදල් ආධාර විතරක් නෙමෙයි අපිට ඕනේ කරන්නේ මේ වගේ වෙනකොට තම තමන් දන්නේ නිලධාරීන්ට කියලා මේක මේ ගසා කෑමක්වත් NGO ප්‍රොජෙක්ට් එකක්වත් කාගවත් යටිකුරුට වැඩක් නෙමෙයි මේක දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක වැදගත් සංදිස්ථානයක් කියලා ඒගොල්ලෝ හේතු ගන්නන්න ඕනේ ඒකට ඉතින් අර අපේ කීර්ති නාමය තමයි අවශ්‍ය කරන්නේ ඉතින් ඒක නිසා ඒක මතක තියාගන්න මම හෙට පිටත් වෙන ඇමරිකාවේ ගමනට හෙට පිටත් වෙච්චාම එක පැය 36ක් විතර ගමනක් මම විදුරත් එක්ක තමයි ඉන්නේ. එතකොට මම බලාපොරොත්තු වෙනවා 16 නැත්නම් 17 18 දාන මිදලා 23 දක්වා විතර වගේ ඇමරිකාවේ ගත කරන්න ඊට පස්සේ ආපහු එනවා. ඒක ඇත්තටම බාධායි මේ වැඩ ටිකට. ඒ අතරමැද අද ලියුම ඩ්‍රාෆ්ට් කරනවා මම පුළුවන් වුණොත් රංජන් එක අධ්‍යාපන ඇමතිතුමත් හම්බෙලා අධ්‍යාපන ලේකම්තුමත් හම්බෙලා NIA කේ ලේකම් DG හම්බෙලා බුද්ධසාසන මාත්‍යංශ ලේකම් හම්බෙලා මෙතෙක් අපි සතිපාසලේ ළඟා කරගත්ත දේවල් ඔක්කොම ලියුමකින් දෙනවා. දීලා කියනවා මෙව්වා අපිට දැන් තැන්තැන් වලින් එක එකනා දීලා තියෙනවා. අනික් නිලධාරි දන්නෙත් නැහැ. අපි කොමන් ප්ලැට්ෆෝම් එකක් හදමු. ඒකට අපිට මේ මීටින් එකක් දෙන්න කියලා. මීටින් එකට යනකොට මේවා තහවුරුයි කියලා හිතලා අපි නැෂනල් ප්ලෑන් එකක් කරන් ගිහිල්ලා අපේ හෝම්වර්ක් ටික දෙනවා මිනිස්ටරට. ඊයේ වෙනකම් මම රෑ එකේ වැඩ කරා. රංජන් දණ්ඩත් මට ලියුම් එවලා ඇති. ඉතින් ඒක මම මේ වෙලාවේ දැනුවත් කරනවා. මොකද මේ සෙක්‍රටරි හම්බෙච්චාම මට කියනවා සෙක්‍රටරි අලුතෙන් පත් වෙච්ච එකනා ඉස්කෝලේ පැය 30යි තියෙන්නේ. පැය 30 ඇතුළත ඔබ වහන්සලාට එච්චර කාලයක් දෙන්න බෑ. ඒක කරන්න බෑ කියලා. ඉතින් මම ඒක NIA එක අපිට දීලා තියෙන්නේ. එන්නයි එක ඩිස්කස් කරන්න යනකොට උපේක්ෂා මට කියනවා ස්වාමීන් වහන්සේ අපිට ඒක දීලා අධ්‍යාපන සහකාර ලේකම් අපිට ඒක ලියුම තියෙනවා. නමුත් ලේකම් දන්නේ නැහැ. ඉතින් අපි ආයේ ගිහිල්ලා ඕක උල උලා කියන්න ඕන කමක් නැහැනේ. එන්නයි එකට එන්නයි කට කියන්නේ මෙන්න ලියුම ලැබිලා තියෙනවා. ඊට පස්සේ කපිල පෙරේරා මහත්තයා ඕවර්ඕල් එකක් දීලා තියෙනවා අපිට මුළු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ. මේ වගේ මිනිස්ටර් දන්නේ නැහැ. මිනිස්ටර් පොසිටිව්. ඉතින් අපිට ඕනේ ඒගොල්ලෝ බල ගන්නවන්ද අපි ওই ලියුම් වලින් ඊට පස්සේ අපි කරන්න ඕනේ ඒ ටික ඔක්කොම සමරයිස් කරලා ලසන් ලියුමක් හදලා දීලා ලියුමේ කන්ටෙන්ට් එක කාටත් යවනවා. යවල මිටිනක් ඉල්ලනවා. එතකොට එකපාරෙම ගල් එක ගලෙම කුරුළු 3-4 දෙනෙක් බිම දා ගන්න පුළුවන්. ඉතින් මමයි රංජනුයි මේ වෙලාවේ කල්පනා කරමින් වැඩ කටයුතු කරගෙන යනවා. ඒකට ඒ වන්ට මේ සම්බන්ධ වෙන අයට පොඩි දැනුම් දීමක් මම මේ කරන්නේ. ඉතින් මම දැන් යනවා කමඨාන් සුද්ධ කරන වැඩේට. වෙන කාටරි කතා කරන්න තියෙනවා නම් විනාඩියක් විතර දෙන්න පුළුවන්.
ස්වාමිනවත් බෝවන්සි වන්දනා කරන්න අවසරද?
හොඳයි හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති.
සුඛී හන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති.
කම්පිත සුවපත්වේවා.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති.
සුවපත්වේවා.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති.
අභිවාදන ශීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු
සාදු සාදු සාදු
ළයි
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දම් පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරණං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමං සාදු සාදු
සාදු ඕම් පඩක් ඉන්නේ විනාඩියකින් එනවා කුසල ආමුදුරෝ හොඳයි නිරෝෂ් පටංගම්
සාදු 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 දම්බුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවසරයි එහෙමනම් අද දවසේ වැඩසටහනේ දෙවනි භාගයේ ධර්ම දේශනාවට පරිය ආරම්භ කරන ලෙසට මේ සම්බුදුසර ස්වාමීන් වහන්සේ දෙපානමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අපි අදත් මේ ධර්ම දේශනාවත් එක්ක තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අපි බලමු යම් කිසි වෙලාවක් අරගෙන මේ අපි කාලයක් තිස්සේ ඉදිරියට ගමන් කරන පැහැදිලි කරගෙන එන ඒ සූත්‍ර දේශනාවේ තව ටිකක් ඉදිරියට යන්න. ඉතින් මෙන්න හොඳ අවස්ථාවක් ගැළපිලා ඇවිල්ලා තියෙනවා අද දවසට. හොඳ සිදුවීමක් එහෙම නැත්නම් හොඳ ප්‍රකාශයක් ගැළපිලා ඇවිල්ලා තියෙනවා. මෙන්න අර කන් යොමු කරපු පස්වග මහණුන්ට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. එතකොට ප්‍රතිපදාවක් පෙන්නලා දෙනවා. අන්නේ පෙන්වන ප්‍රතිපදාව ගැන කතා බහක් තමයි මෙන්න මේ අද දවසට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ කතා බහේ මොකද්ද විස්තරය කියන එක අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න, ඒ වටපිටාව පැහැදිලි කරගන්න උත්සාහයක් ගමු. ඉතින් මේ විදිහට මතක් කළ පටන් ගත්තොත් අන්න අර විදිහේ එක්තරා අන්තයකට වැටිලා කටයුතු කරන අන්තවාදීව කටයුතු කරන පස්වග මහණුන්ට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මෙන්න මේ විදිහට අන්ත දෙකක් තියෙනවා. මේ පැවිද්දෙක් විසින් එහෙම නැත්නම් තමන්ගේ හිතේ විවේකයක් හොයන පුද්ගලයෙක් විසින් අනුගමනය නොකළ යුතු, අල්ලා නොගත යුතු මේ විදිහේ අන්ත දෙකක් තියෙනවා කියලා තමයි එදා ප්‍රකාශ කරේ, එදා පැහැදිලි කරේ. අන්න ඊට පස්සේ අද දවසේ බුදුරජාණන් වහන්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ මඟ පෙන්වීමක් කරනවා. මොකද්ද මේ මඟ පෙන්වීම? අනෙක්තරා විදියක මේ ප්‍රතිපදාව තමයි කියලා දෙන්නේ, මේ පුහුණුව තමයි කියලා දෙන්නේ. දැන් අපි එකතු වෙලා මේ ටිකෙන් ටික කරගෙන යන පුහුණුවක් තියෙනවානේ. දැන් මේ පුහුණුව සමහර කෙනෙක්ට ආපු ගමන් තේරෙන්නේ නැහැ. සතිය දෙකක් ගියාට තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ, මොකද්ද මේකේ අර්ථය කියලා ගොඩ දෙනෙක්ට පැහැදිලි වෙන්නේ නැහැ. ඉතින් ඒක ස්වභාවිකයි. මොකද අපිට මෙහෙම ෂණිකව ලබා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. එහෙම ලබා දෙන්න පුළුවන් නම් අපිත් කැමැති නමුත් එහෙම හැකියාවක් නැත. ඒ වෙනුවට ටිකෙන් ටික ක්‍රමානුකූලව මේ වඩා ගත යුතු ප්‍රතිපදාවක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් සමහර විට කෙනෙක්ට තේරෙන්නේ නැතුව හරි ටිකෙන් ටික සම්බන්ධ වෙලා ඉන්නකොට දන්නේම නැතුව ගමන යවෙනවා. ඊළඟට සමහර වෙලාවට ලොයෙත් හිතපු නැති කට්ටිය අන්න එකපාරට කතා බහ කරනකොට අමුතුම විදිහක ප්‍රතිපදාව පිළිබඳ තමුන්ගේ වචන වලින් කියවෙනවා. අර කියන්නේ ලොයෙත් මේ වගේ දෙයක් කියන එකක් නැහැ කියලා. අන්න ඒ වගේ ලොයෙත් කියයි කියලා හිතන්න බැරි කට්ටිය වුණත් හිටපු ගමන් අන්න වැරදිලා වගේ කියවෙනවා. මොකද්ද මේ වඩන ප්‍රතිපදාවේ ලැබිලා තියෙන සහනයක් පිළිබඳ. එහෙම නැත්නම් මේ වඩන ප්‍රතිපදාවේ ගිහිල්ලා තියෙන ගමන පිළිබඳ. ඒගොල්ලන්ගේ වචන වලින් කියන්නේ මේ ධාර්මික වචන වලිනුත් නෙමෙයි. නිකන් ඔහෙ නිකන් අර චීසි කියන්නේ චීසි ස්ටේට්මන්ට්ස් වෙන්න පුළුවන්. නමුත් ඒක පිටිපස්සේ තියෙන අර්ථේ පොඩ්ඩක් විමසලා බැලුවොත් අන්න තේරෙනවා මේ කියන්නේ මොකද්ද, මේ ප්‍රතිපදාව කොහොමද ඒකට හේතු කාරණා වෙලා තියෙන්නේ. ඉතින් ওই විදිහේ ගමනකනේ අපි එදිලා ඉන්නේ, ওই විදිහේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක. දැන් සාමාන්‍යයෙන් අලුතෙන් මෙහෙට එන කෙනෙක්ට ගොඩක් මේක දැනගන්න හඳුනගන්න ඉක්මනට පුරුදු කරගන්න වගේ උනන්දුවක් උත්සාහයක් තියෙන්න පුළුවන්. නමුත් මෙයාට අපි කියන්නේ මොකද්ද, එහෙම හදිස්සි වෙන්න එපා, කලබල වෙන්න එපා, දැන් ආවනේ, හරි හෙට දවසට වෙනකන් මෙන්න මේ ටික කරගෙන ඉන්න, මේ මූලික උපදේශ පටි අහන්න, අහලා ඔයා ඒ විදියට උත්සාහ කරන්න, උත්සාහ කරලා අපි ආපහු හම්බු වෙමු. මම ඒ විදියට දවස් කීපයක් වද දෙනවා, බය වෙන්න එපා. අන්න ඊට පස්සේ අපිට පුළුවනි දවස් කීපයක් ඇතුළත, සතියක් හමාරක් ඇතුළත මේ දේ නිවැරදිව පැහැදිලි කරගන්න. අන්න ඒ විදිහට කරගෙන යනකොට ටිකෙන් ටික තම තමුන්ටම පැහැදිලි වෙනවා මොකද්ද මේ කියන්නේ, මොකද්ද මේ ප්‍රතිපදාව කියලා. එක්තරා විදිහක බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව මේ පිරිසට පෙන්වා හිටියා. දැන් මේව තමයි මහණෙනි, මේ විදිහට තමයි පුරුදු කරන්න ඕනි කියන කොටසක් මේ අතරමැද තියෙනවා. ඒක මම මග අරගෙන යන්නේ අද. මොකද හේතුව ඒක ඉතින් කොතකුත් කියලා ඇත. ඉතින් ඒකින්ද අන්න ඒ විදිහේ කොටසක් මේ අතරමැද තියෙනවා. එතකොට මේ පස්වග මහණුණුණත් ඒක පුරුදු කරා. පුරුදු කරේ බුදුරජාණන් වහන්සේගෙන් නැවත නැවත උපදෙස් ලැබමින්. එහෙම නැතුව මේ නිකන් ඩෝංගාලා ගිහිල්ලා කොහෙන්වත් ඇවිල්ලා වැටුනේ නැහැ. ඒ වෙනුවට අන්න ක්‍රමානුකූලව ටිකෙන් ටික බුදුන්ගෙන් උපදෙස් ලැබමින්, බුදුන්ගෙන් කමඨහන් සුද්ධ කර ගනිමින් අන්න ටිකෙන් ටික ඒ විදියට හුරු කරා, පුරුදු කරා. අන්න එහෙම පුරුදු කළා තමයි මේ පිරිසත් ධර්මය සාක්ෂාත් කරන්නේ. තියෙන විදිහේ ගමනක්, ඒ විදිහේ ප්‍රතිපදාවක් තමයි මේ එළඹිලා ඇවිල්ලා තියෙන්නේ. ඊළඟ ඒ පිරිසත් යම්කිසි අපි කියන්නේ මේ පණිවිඩය බාරගන්න සුදුසු තත්ත්වකින් ඉඳියා. පණිවිඩය බාරගන්න තරම් තමුන්ගේ ශක්තියක් ගොනු කරගෙන ඉඳියා. එහෙම කියන්න පුළුවන් අපිට. දැන් අපේ අද කාලේ මේ ලෝකේ කොතෙකුත් මිනිස්සු ඉන්නවා. උදේ මේ අහගෙන ඉන්න පිරිස තමුන්ට මේ ලැබිච්ච දායාදේ කොහොමද වෙන කෙනෙක්ට දෙන්නේ කියලා ලොකු උනන්දුවක් උත්සාහයක් කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ ඇති වුණාට දෙන්න ගියාට ඒක එච්චර තේරුමක් නැහැ. මොකද අනිත් කෙනා ඒ වාර ගන්න සූදානම් නැත්තම්. වාර ගන්න සූදානම් නැත්තම් අපි කොච්චර දැඟලුවත් වැඩක් නැහැ. දරුවන්ට කියන්න යනවා මේ ලෝකේ ආදීනව. මෙහෙම කරන්න එපා, මෙහෙම ඉන්න, මෙහෙම කරන්න එපා කියලා කිව්වට මොකද, උන් ඒව ගණන් ගන්නේ නැහනේ. මම දන්නේ නැහැ, මම ඒ කුඩාවදී මම ගණන් ගත්තේ නැහැ ඔය කියන ඒවා. ඒ වෙනුවට අන්න අමුතු විසිතුරු ලෝකයක් තමයි ඒ වයසට පේන්නේ. එතකොට ඒක විඳින්න දෙන්න. ඒක උඹ කකා කකා බලයන් කියලා කියන්න ඕනේ. එතකොට කාලා කාලා ගිහිල්ලා කරගෙන කරගෙන යනකොට අන්න ටික ටික තේරෙන්න ගන්නවා. අන්න ඒ තේරුණ දවසට තමයි ඔය බණේ කියන්න හොඳ. ඊට කලින් කිව්වහම වෙන්නේ මොකද්ද? බණ කියන මනුස්සයා මෝඩයා බවට පත් වෙනවා. බණ කියන මනුස්සයා වරද්දා ගත්තා වෙනවා. ඉතින් ඒක නිසා අන්නේ සුදුසු වෙලාවක් තියෙනවා හැම කෙනෙක්ටම. සුදුසු වෙලාවක් තියෙනවා මේ පණිවිඩය බාර ගන්න සුදුසු වෙලාවක් තියෙනවා. සමහර විට සෑහෙන හොම්බෙන් ගිහිල්ලා වෙන්න පුළුවන්. සෑහෙන වැරදිලා වෙන්න පුළුවන්. නමුත් අන්නේ යම් කිසි අවස්ථාවක් එයාට ජීවිතේ ගැළපිලා එනවා. අන්නේ ගැළපුණ වෙලාව තමයි නිවැරදි වෙලාව. ඊට කලින් මේක දුන්නට ගිහිල්ලා පුදලා අනේ ගන්න කොච්චර වටින දෙයක්ද මේ කිව්වට බාර ගන්න සූදානම් නැහැ. කියනවා අයියෝ අපිට වෙන වැඩ තියෙනවා. අයියෝ අපිට මේ විදිහේ දේවල් කටයුතු කරන්න තියෙනවා කියලා ඔය විදිහට කියනවා. දැන් තරුණ දරුවන්ට අපි මේ සතිපාසල වැඩසටහනක් කරනකොට මොකටද ආවේ කියලා අහපු ගමන් ඔන්න කියනවා ආ මේ මේ අපිට මේ ටීචර් එක්කන් ආවා අපිට භාවනා කරන්න භාවනා පන්තියක් තියෙනවා කියලා. ඉතින් කියනවා අයියෝ භාවනා නම් කරන්න බෑ. ඔය වයසට මොන භාවනාවද? ඒ වෙනුවට ඔන්න 60 පැනලා හොට බිම ඇනුනහම වගේ නම් මේ නිස්සාරණ කන්ද නැග ගන්න බැරි වගේ වුණාම නම් භාවනා කර හැකියි. එහෙම අපේක්ෂා සහිත කට්ටිය මෙතනත් ඉන්න වෙන්න පුළුවන්. අන්න ඒ කාලේට එහෙම භාවනා කර හැකියි. ඊට කලින් මොන භාවනාවද? ආයෙ වෙනුවට වැඩි වැඩියෙන් ජීවත් වෙන්න, වැඩි වැඩියෙන් ජීවත් වෙන්න, හොඳට වර්තමාන මොහොතේ ජීවත් වෙන්න. මොකද මේ ජීවිතය ගෙවෙන්නේ වර්තමාන මොහොතේ. අතීතේවත් අනාගතේවත් නෙමෙයි. එහෙනම් වැඩි වැඩියෙන් ජීවත් වෙමු. හොඳට අන්න මේ විදියට වර්තමානයේ එළඹිලා වර්තමානයේ වැඩි වශයෙන් හිත පවත්වමින් ජීවත් වෙන්න කරන ආරාධනාවක් මේ තියෙන්නේ. වැඩි වැඩියෙන් ජීවත් වෙන්න කියන ආරාධනාවක් තමයි මේ තියෙන්නේ කියලා කිව්වොත් අන්න ඒ ළමයි බාර ගන්න යම් කිසි විදියක ඉඩක් තියෙනවා. එහෙම නැත්නම් භාවනා කරන්න කිව්වොත් නම් ඒ කට්ටිය බාර ගන්න එකක් නැහැ. ඒ වෙනුවට අන්න මේ හොඳට ජීවත් වෙන්න, හොඳට කාලා බීලා ජීවත් වෙන්න, හොඳට මේ වටපිටාවට අවදිව ජීවත් වෙන්න, මේ ජීවන ජීවිතය දැනගනිමින් ජීවත් වෙන්න කියන දේ කිව්වහම අන්න ඒ පිරිස් දන්නේම නැතුව මේ මුකුත් වචනත් නැතුව මේ මහ ලොකු ප්‍රතිපදාවක් පිළිබඳ අදහසකුත් නැතුව ප්‍රතිපදාවේ යැවෙනවා. සමහර විට ඔය භාවනා කරන එක්ස්පර්ට්ලා ඉන්නේ, එක්ස්පර්ට්ලාට නොතේරෙන දෙයක් ඒ දරුවන්ට තේරෙන්න පුළුවන්, ඒ සරලත්වය අඳුන ගන්න පුළුවන්. මේක නිකන් මේ විකෘතියක් රටාවක් පුරුදු කර ගැනීමක් නෙමෙයි. ඈත තියා ගඳෙන් ගන්ධසාරෙන් කිව හැකි කට අරිනකොට කිව හැකි යන්න භාවනා කරන කෙනෙක් කියනවා. අන්න ඉතින් අපිට කිව හැකි අනේ ඉක්මනට ඔය ලෙඩේ හොඳ වේවා, ඔය තියෙන පිස්සුව ඉක්මනට සුව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වෙන ඉතින් කරන්න ප්‍රාර්ථනාවක් නැහැ. හදලා කරලා පෑදිලි කරලා දෙන්න නම් කොහොමවත්ම බැරිය. ඒ වෙනුවට දැක්කොත් මගහැරලා යන එක ලාභයි. මගහැරලා යන එක ලාභයි. දැන් පවගේ දවසක දෙන්නෙක් ආවා. ඈත එනකොට මම දන්නවා මේ දෙන්න ලොවෙත් ගොඩ ගන්න බැරි දෙන්නේ. ආ ඉතින් අනේ මම සැලියුට් එකක් ගහලා ඉක්මනට අන්න මෙන්න කොලේ හොඳයි ආපු එක මෙන්න අස්සම් කරලා දුන්නා. එහෙනම් ගිහිල්ලා වැඩ කරගන්න කියලා. හරි ඒකෙන් පිටත් කරලා යවුවා. පාරට හම්බුණත් මග ඇරලා වෙන පාරකින් ගියොත් ලාභයි. මොකද කියලා තේරුම් කරන්න බෑ. එක්තරා විදියක අර නොදන්න අහිංසක මිනිස්සෙට කියලා දෙන එක පහසුයි, කතෝලික මිනිස්සෙට කියලා දෙන එක පහසුයි, වෙන එකෙට අමාරුයි, මේ වගේ කට්ටියට අමාරුයි. ඔය විදිය භාවනා කරන කට්ටියට මොනවා කිව්වත් වරදෝලා තමයි අරගන්නේ. මම මේ දවස්වල පොඩි නිකන් එක්ස්පෙරිමන්ට් එකක් කරනවා. නිකන් මගේ ඒ දවස්වල ඉඳපු කතෝලික යාළුවෙක්ට අන්න පොඩ්ඩක් මේක දෙන්න පුළුවන්ද කියලා. නෑ ඒකත් ටිකක් අමාරු වැඩක්. මොකද නිකන් බෞද්ධ කියන හැඟීමෙන්නේ මගේ දිහා බලන්නේ, භික්ෂුවක් කියන හැඟීමෙන් මගේ දිහා බලන්නේ. එතකොට පොඩි අවුලක් එනවා. එහෙම නැත්තම් නිකන් අර එදා වගේ මචන් ලයින් එකෙන් ඉඳියානම් අන්න ඒ මචන් මෙහෙම එකක් කරමු ගෝහම අන්න කිසි අවුලක් නෑ. නෑ එයාට දෙන්න ප්‍රශ්නෙත් වෙලා තියෙන්නේ. මොකද එයා දැන් මේක බලනවා, මම කතෝලික, මෙයා භික්ෂුවක්. එතකොට මේ විදිහට මොකද්ද දන්නේ කියන නිකන් දෙවියන් වහන්සේට විරුද්ධ වුණාද දන්නේ කියන වගේ නිකන් ප්‍රශ්නාර්ථයක් හිත තුල තියෙන පාටයි. ඒකින්ද ඉතින් අමාරුයි. ඒ වෙනුවට අර එදා අර යාළුකම තියෙන කාලේ දැනටත් තියෙනවා. මං කියන්නේ එහෙම නෙමෙයි, වෙනස් ඒ වෙනස් විදිහක ස්වරූපෙන් තියුණ කාලේ කිව්වනම් ඔය ඩැඩි සරලව බාර ගන්න ඉඩ තියුණා. මේ විදිහේ අන්න අර හැඟීමක් මතුවලා එනවා. මේක අපි මේ කරපු කට්ටිය මේක දිහා අපි හොඳට විස්තර සහිතව බලන්න ඕනේ කියලා ඉතින් ලොකු පල්හැල් ඉදිරිපත් කරනවා. නමුත් මේකේ මොකද්ද වටපිටාව, මේක කාටද ඉදිරිපත් කරන්නේ, මොන විදිහේ ප්‍රශ්නද මේ අහලා තියෙන්නේ කියන ඒවා ටික ඔක්කොම අමතක වෙලා බලනකොට. ඒයි භවනා කරන කට්ටියනේ, ලොකු ප්‍රතිපදාවක් වඩපු කට්ටිය. හරිනම් ප්‍රතිපදාවක් වැඩෙනවා නම් වැඩෙන්න වැඩෙන්න අහිංසක වෙන්න ඕනේ. ප්‍රතිපදාවක් වැඩෙනවා නම් වැඩෙන්න වැඩෙන්න ළමයෙක් වගේ දරුවෙක් වගේ වෙන්න ඕනේ. ප්‍රතිපදාවක් වැඩෙනවා නම් අන දන්නා වෙනුවට නොදන්න බව වැඩි වෙන්න ඕනේ. ඔක තමයි තියෙන්නේ. දන්න බව වැඩි වෙනවා නම් මොකක් හරි වැරදිලා, අනිවාර්ය වැරදිලා. අර සොක්‍රටිස් කියන්නේ ඒකනේ, මම දන්නවා මම දන්නේ නැති බව. එච්චරයි මම දන්නේ. මුළු ඇතන්ස් නගරේ පුරාවටම ගිහිල්ලා ඒ ඉන්න බොහොම දක්ෂ බොහෝ දාර්ශනික මතවාදී ඉදිරිපත් කරන කට්ටියගෙන් අහනවා එක එක ප්‍රශ්න අහනවා. දැන් ඔයා ඇයි ඔහොම කියන්නේ? ආ මම මේක නිසා තමයි මෙහෙම කියන්නේ. ඒකට මොකද්ද හේතුව? ඔය විදිහට අහනවා. ඉස්පිරිතාල තියෙන මොකක් සඳහාද? ඉස්පිරිතාල තියෙන මේ ලෙඩුන්ව බේරගන්න. එතකොට බේරගන්න පුළුවන් ද ඉස්පිරිතාලට ගියාම? ඒක තමයි උත්සාහය. එතකොට ඉස්පිරිතාල යන කට්ටිය ඔක්කොම බේරෙනවද? නැහැ. එතකොට බේරෙන්නේ නැති කට්ටියට මොකද වෙන්නේ? බේරෙන්නේ නැති කට්ටියට ඉස්පිරිතාලයෙන් වෙන්නේ අපි එහෙනම් මේ රෝග වේදනාව අන්න මොනවා හරි ගහලා අඩු කරලා දෙනවා වේදනාව. වේදනාව අඩු කරන්න පුළුවන් දේ විදිහට. ඔන්න ඔය විදිහට ප්‍රශ්න අහලා අහලා අන්තිමට දැන් මේ ඉස්පිරිතාලයක වැඩ කරන මිනිස්සෙක් ඉස්පිරිතාලයක අර්ථ දන්නේ නැති ගානට ඔන්න ප්‍රශ්න. ඊට පස්සේ අහනවා දැන් ඔයා කියන්නකෝ එහෙනම්. ඔයානේ දැන් ඔච්චර එලා පඬිතකම කිව්වෝ. ඔයා කියන්නකෝ එහෙනම් මොකද ඉස්පිරිතාලේ අර්ථය? අන්න මිනිහා කියනවා මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ. මම දන්නේ නැති බව දන්නවා හැබැයි. දන්නේ නැති බව දන්නවා. එච්චරයි කියලා ඉතින් කොහොම හරි ওই නගරෙම මිනිස්සු තරහා කරගෙන අන්තිමට අන්න මරණ දඬුවමට ලක් වුණා. ඒකෙත් අර වසභාජනේ හැම්ලොක් අන්න ඒ වසභාජනේ ගන්නේ නිකන් ආයි ගාම්භීර විදිහට. ගාම්භීර විදිහට ආයි තමුන්ගේ ඒ මතවාදය වෙනුවෙන් තමුන්ගේ ඒ ප්‍රතිපදාව වෙනුවෙන් ජීවිතේ වුණත් කැප කරන්න පුළුවනි. ජීවිතේ වුණත් කැප කරන්න තරම් හයියක් විශ්වාසයක් තියෙනවා. ඉතින් එන්නේ විදිහේ ක්‍රමානුකූල එන්නේ විදිහේ ප්‍රතිපදාවක් පිළිබඳ තමයි මේ කියන්නේ. එතකොට භාවනා කිරිල්ල කෙසේ වෙතත් බලන්න මේක වඩනකොට ටිකෙන් ටික සරලත්වයක්, ටිකෙන් ටික අහිංසක බවක්, ටිකෙන් ටික වැඩි වැඩියෙන් වර්තමානයේ ජීවත් වීමක්, ටිකෙන් ටික අර නන්නාඳුනන කෙනෙක්, නොදන්න කෙනෙක්, අර දන්න බව අඩු වෙන කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් හරි, වැඩේ හරි, ප්‍රතිපදාව හරි. එහෙම නැත්තම් කරනකොට කරනකොට වෙන කට්ටියක කමටහන් සුද්ධ කරන්න යන්න හිතෙනවද? ලොකු ලොකු ස්ටේට්ස්මන්ස් දෙන්න හිතෙනවද? අන්න පොඩ්ඩක් විමසලා බැලිය යුතුයි. මන්න ඉතින් සුද්ධ කරන්න යන කට්ටියට දෝෂයක් කියනවාට ඉතින් මම කියන්නේ අහනෙවුන්ගේ තමයි යන් තියෙන්නේ. අහනෙවුන්ගේ තමයි වැරද්ද. සුද්ධ කරන්න යන්නේ කාට යන්නේ? ඒ තියෙන පිස්සුවටනේ. ඒ පිස්සුවට තමයි ඒ සුද්ධ කරන්න යන්නේ. මං කියන්නේ අහන මනුස්සයා. අහන මනුස්සයා පිළිගන්නවනම් ඉතින් හොඳයිනේ. එහෙනම් ඔයා එහෙම පිළියගෙන කරගන්න. මොකද අන්න අහන එකගේ තමයි ගොංකම තියෙන්නේ. ඈත තියා තේරෙන්න ඕනේ මේ එන්නේ මොකටද, මේ ඔන්නේ මොකෙද්ද, මෙයාගේ කමටහන මොන වගේ එකක්ද කියලා දැන හඳුනගල තියෙන්න ඕනේ. ඒ ශක්තිය නැත්තම් ඉතින් අමාරුයි. නිවනක් කියන එක නම් කොහොමත් අමාරුයි. මේ විදිහේ ලෝකයක් එක ගැටීම අමාරුයි. නිකම් මේ සාමාන්‍ය බුද්ධියක් තේරෙනවා මේ කවුද එන්නේ, මේ මොකට දෙන්නේ කියන තේරීම තේරෙනවා. එහෙනම් ඇති, එහෙනම් ඇති. අන්න ඒ වගේ කෙනෙක්ට මේ ධර්මය සාක්ෂාත් කරගන්න එක ඉච්චර අමාරු නෑ, ඉච්චර අමාරු නෑ. මේක තියෙන බොහොම සරලත්වයක් තුල, බොහොම අහිංසක බවක් තුල, බොහොම නොදන්නා බවක් තුල. ඉතින් එන්නේ ප්‍රතිපදාවේ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ උත්සාහ කරන්නේ මේ පැහැදිලි කරන්න. එක්තරා විදිහක අපිට මෙහෙම කියන්න පුළුවන්. දැන් මේ ජීවිතේ කවුරු කවුරුත් ඇත්තටම සැප හොයාගෙන යන්නේ නැති. හොයාගෙන ගියාට මොකද? ඒ ලැබිච්ච දේවලුත් එක්ක විත් එක අවුරුදු 20 25 30 යනකොට මේ ජීවිතේ යථා ස්වභාවය ටිකෙන් ටික අර සලුපිලි ගැලවිලා බිමට වැටිලා හෙළුව පේන්න පටන් ගන්නවා. සමහර කෙනෙක්ට අවුරුදු 30ට 60ක විතර වයස ගිහිල්ලා තියෙනවා. කයෙන් නෙමෙයි, හිත තුලින්. අන 30ට මොකද්ද 60ක විතර වයසක් ගිහිල්ලා තියෙනවා. ආ තේරෙනවා වැඩි. කාට කාටත් ඔය 40 වගේ වෙනකොන්නම් තේරෙනවා. හැබැයි අර වෙනසක් කරගන්න, වෙන විදිහේ වැඩකට බැසගන්න, නිවනක් හොයාගෙන යන්න ගැම්මක් ගැටක් නැහැ. නමුත් අන්න ඒකට සූදානම් කෙනාට අන්න කල් තියාම තේරෙනවා. කල් තියාම තේරෙනවා. අන්න අවුරුදු 30 යනකොට 60ක් විතර වයසයි. අන්න තේරෙනවා මේක කවදාවත් ඉවර නොවන කෙරුවාවක්. මේක කවදාවත් අහවර නොවන දිවිල්ලක් කියන එක තේරෙනවා. සමහර විට අර නිකන් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා පිලිස්සිලා පිලිස්සිලා වැරදිලා වැරදිලා තමයි තේරෙන්නේ. අන්නේ පරිණත භාවය, අන්න ඒ වගේ හැඟීමක් තමෙන් තුල තියෙන කට්ටිය මේ පණිවිඩේ බාර ගන්න, මේක අහවර කරන්න වගේ ආපු කට්ටිය කියලා අපිට කියන්න පුළුවන්. මේ මොන මගුලක්ද මේක ඉවර කරලා දැම්මනම් යහපති කියලා හැඟීමක් ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ. කොච්චර වුණත් මේ ඉවරයක් නැහැ. කොච්චර කරත් අහවරයක් නැහැ. මේක මේ අහවර කරා නම් යහපති. මේ ගවඝාතක මඩුවෙන් බේරිලා ගියා නම් යහපති කියලා සඳහන් කරනවා. මොකද මේ ගවඝාතක මඩුවක් වගේ. එච්චර විශ්වාසයක් රඳවන්න බෑ, කොයිලා වැදලා අරගෙන බෙල්ල කපයිද කියන්න බෑ, කියන්න බෑ. ඒ වගේ ලෝකෙක අපි මේ ජීවත් වෙන්නේ, ඒ වගේ ලෝකෙක ජීවත් වෙන්නේ. ඉතින් බලන ඇවරේජ් ලයිෆ් ලයිෆ් මොකද්ද, කාලේ, දීර්ඝ කාලේ, ජීවිත කාලේ අන්න අවුරුදු 80යි, 80ක් ජීවත් වෙන තමයි සැලසුම. නමුත් අර කලින් ගියපු කට්ටිය එතකොට කොහොමද දන්නේ ගිහිල්ලා තියෙන්නේ? අන්න එතකොට එහෙම කල්පනා කරලා බැලුවොත් තේරෙනවා මේකෙ මේ විදිහේ සැලසුම් හදන්න හැකියාවක් නැහැ. ඊට පස්සේ කොහොමද එහෙන 80 ගිහිල්ලා හරි අපි කියමුකො මැරෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ආයතවට කියනවා මට එහෙනම් නින්දෙදිම වේදනාවක් දැනෙන්නේ නැතුව මක් හරි රෝගාබාධකින් මැරෙන්න තියුණා නම් ජහපති. ඒ විදිහට තමයි බලාපොරොත්තු. හැබැයි වැඩේ කියන්නේ මල කට්ටියගේ විස්තර තොරතුරු හොයලා බැලුවාම එහෙම මැරිච්ච කෙනෙක් නැත. 7ක් මැරිලා තියෙනවා සත්තු කාලා. 7ක් මැරිලා තියෙනවා. ඒ හත ඇතුළත ඉන්නවා කොටස් තුනක්. එකක් තමයි වාහනයකට යට වෙලා සත්තු කාලා. ඊට පස්සේ තව මොකද්ද ඔන්න වගේ භයානක මරණයක 7යි. ඉතින් කියනවා ඒ 7ට ඔබ අහු නැත්නම් ඔබට තියෙන වෙන පැකේජ් එකක්. මොකද්ද? අනේ ඉතුරු වෙලා ඉන්න කට්ටියකින් 80% ගාණක් මැරෙන්නේ අනේ තමුන්ගේ කය තුලින් හටගත්ත මේ සෛල තුලම හටගත්ත අන්න රෝගාබාධකින්. heart attack, cancer, එහෙම නැත්නම් ලං මොකක් හරි රෝගයක් ওই විදිහට අන්න ශරීරය තුලින්ම ඇතුලෙන්ම හටගත්ත රෝගාබාධකින් තමයි මැරෙන්නේ. එතකොට ඔබ යඩ ඔබට අර විදිහේ බොහොම දුක්ඛිත ශනික විහසකාරී මරණයකට ලක් වෙන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට තියෙන මේ වගේ දෙයක් ඔබගේ ශරීරය තුල මෙන්න මේ සෛලයක් විදිහට දැනටම පවතින්න පුළුවන්. අන්න ඒක ටිකෙන් ටික වර්ධනය වෙලා ඔබේ ජීවිතේ අවුරුදු ගණනාවක් ඇතුළත ඔබට ඔය විදිහට කටයුතු කරගන්න යන්න බැරි කරනවා. ඔබේ ජීවිතේ ඔබෙන් උදුර ගන්න ඔබ යම් කිසි විදියක වැඩ කටයුතු කරනවා නම් ඒ විදියට වැඩ කටයුතු කරන්න බැරිව යනවා මේ ශරීරයේ තියෙන වෙහෙස නිසා. ඔබ යම් කිසි විදියක hina වෙලා විවේකීව කල් ගෙවුවද අන්න හිත තුළ වෙහෙසක් පීඩාවක් මතුවලා එනවා. සමහර විට අවුරුදු 7ක් 8ක් 10ක් වගේ ඇතුළත ඔන්න ඔය විදියේ ටිකෙන් ටික මේ ජීවිතේ උදුරගෙන අන්තිමට මෙන්න මේ රෝගේ නිසා ඔබ මරණයට පත් වෙයි. ඒකිනුත් 8 දිනකින් එක්කෙනෙක් අන්න ස්පිතාලේක මාසයකට අවම කාලයක් අන්න මාසයකට නොඅඩු කාලයක් මාසයකට නොඅඩු කාලයක් ගත කිරීමෙන් පසු තමයි අන්න මේ විදිය අවසන් ගමන් යන්නේ. ඉතින් මේව ඇහුවාම කෙනෙක්ට අයියෝ මොකද්ද මේ අඳුර, මොකද්ද මේ වෙහෙස, ඇයි මේ විදිය දේවල් කියන්නේ කියලා හිතෙන්න පුළුවන්. අපි මේ අපේ මේ සුභවාදී සිහින මේ ලස්සන ලෝකේ බඳ කරනවා කියලා හිතෙන්න පුළුවන්. නෑ, ඇත්තටම මේ මතක් කරන්නේ, මේවා නැවත නැවත ප්‍රකාශ කරන්නේ, මේ සූත්‍ර දේශනාවල මේවා ගැන මෙච්චර විස්තර කරන්නේ මේ බිය දැනෙනවා නම්, මේ බීතිකාව දැනෙනවා නම් අනේ යා ජීවත් වෙන්න බිය වෙන්නේ නෑ. ජීවත් වෙන්න බිය වෙන්නේ නැහැ. තමුන්ගේ හිතේ විවේකී හදාගන්න බිය වෙන්නේ නැහැ. තමුන්ගේ මානසික සෞඛ්‍ය ගැන හිතන්න බිය වෙන්නේ නැහැ. මොකද ඊට වැඩිය මහ බියක් හිතන්න කල්පනා කරන්න බැරි බියක් තමුන් ඉදිරියේ තියෙන නිසා. අන්න එතකොට අර මහ බියක් ඉදිරිපත් කළා අර පොඩි බිය අන්න වාංගු කරනවා. පොඩි බිය අමතක කරනවා. අමතක කරවල වැඩි වැඩියෙන් ජීවත් වෙන්න කියන ආරාධනාව මේ පුද්ගලයාට සිද්ධ කරනවා. ඔක තමයි මෙන්න මේ අඳුර පිළිබඳ මෙච්චර කතා කරන්න හේතුව. සාමාන්‍ය අසුභය පිළිබඳ කතා කරනවා, මරණය පිළිබඳ කතා කරනවා. ඇයි මේවා මෙච්චර කතා කරන්නේ කියලා කිව්වොත් මෙන්න මේ අඳුර මෙච්චර මතක් කරන්නේ වැඩි වැඩියෙන් ජීවත් වෙන්න. මේ විදිහේ දෙයක්, මේ විදිහ අවිනිශ්චිත භාවයක් තුළ අපි ඉන්නවා නම් අපි කොහොමද මේ ජීවිතේට වැඩි වැඩියෙන් මුහුණ දෙන්නේ? එක්තරා විදියක අර හැපිනස් හැක් එකක් අන්න මේ සතුටින් ජීවත් වෙන උපක්‍රමයක්. සතුටින් ජීවත් වෙන්න කියන ආරාධනාව තියෙන උපක්‍රමයක් තමයි මේ මතක් කිරීම. අන්න ඒ විදිහේ මතක් කිරීමක් අහන්න සූදානම් කෙනෙක් තේරුම් ගන්නවා අවුරුදු 30ක් නම් ගියා තමයි 60ක විතර වයස ගිහිල්ලා තියෙනවා. 30ක් නම් ගියා තමයි මේ ජීවිතේ ලබාගෙන හොයාගෙන යන්න තියුණේවා වැඩි හරියක් කාලක් තියෙනවා. කෑවට කිසි සැනසීමකුත් නැත. අන්න ඒ වගේ දැනීමක්, ඒ වගේ හැඟීමක් තියෙන කෙනෙක් අන්න ටික ටික යම් කිසි විදියක ප්‍රතිපදාවක් දිහාවට මේ බුදුන්ගේ පණිවිඩයේ අහන දිහාවට යොමු වෙන්න පුළුවන්. එතකොට මේ පස්වග මහණුන් සමහර විට කාලයක් තිස්සේ මෙන්න මේ වගේ හැඟීමකින් කටයුතු කරපු කට්ටිය. මේ විදිහේ සෙවීමක් කරපු කට්ටිය. ඒගොල්ලෝ අන්න කුඩා අවදියේම තරුණ අවදියේම තේරුම් අරන් තියුණා මේක බොහොම වෙහෙසකාරී. මේකෙන් මිදීමක් තිබුණා නම් යහපති කියන හැඟීම අර අවුරුදු 20ට 30ට සමහර විට තේරිලා තියුණා. 20ට 30ට අවුරුදු 60 70ක වයස ගෙවිලා තියුණා. අන්න ඒ වගේ පිරිසකට තමයි බුදුරජාණන් වහන්සේ මේ ආමන්ත්‍රණය කරන්නේ. මේ විදිහේ මේ පණිවිඩයක් බාර ගන්න සූදානම්. මේ පණිවිඩය දරා ගන්න සූදානම්. ඒක පිළිබඳ අන්න එච්චර අවිනිශ්චිත භාවයක් නැහැ මේ පිරිසට. අන්න ඒ වගේ දෙයක්. මේ ලෝකේ විඳින්න විඳින්න තවත් තියනවා කියන හැඟීමක් නැහැ මේ පිරිසට. අන්න ඒ විදිහේ පිරිසකට කරන ආමන්ත්‍රණයක් තමයි මේ තියෙන්නේ. එතකොට සාමාන්‍ය ඔය බුත්තානුමෝදනා ඊයේත් එකක් තියුණා. ඉතින් අර කොලේ ලියලා තියෙන ඒවා දැක්කහම ඔළුවත් එක විකාර වෙනවා. මොකද්ද මේ විදියට අපි මෙහෙම දානයක් දුන්නා. මෙන්න මලගිය සෙට් එක මෙයාගේ 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 නම් කියලා. අන්න ඉතින් මේගොල්ලෝ මේ විදියේ මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී නිවන් කරාම යමු වෙත්වා කියලා ඉතින් ලොකු ප්‍රාර්ථනාවක් අර ඥාති පිරිස ඇවිල්ලා කරන නම් සඳහන් කළ නොකළ. ඉතින් මේ කියන්නේ අර අර චොප්පේ අයියා වගේ නිකන් නිවනට ෂේප් කළා දාන්න සාදු කියලා තමයි මේ කියන්නේ. එහෙම ෂේප් කරන්න පුළුවන් නම් හරි හොඳයි අප්පා. එහෙම ෂේප් කරන්න පුළුවන් නම් හරි හොඳයි. නමුත් ඒ එහෙම බැරි වැඩක් මෙතන තියෙන්නේ. අනිත් එක ඔය පෙරේතාත්මික නැත්තම් ඔය පින ගන්නත් බෑ. කියවලා බලන්න ඔය තියන එක 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 ජීවීන් කොටසකට විතරයි අරගන්න පුළුවන්. ඉතින් එහෙව් ලෝකෙක එහෙව් තත්ත්වයක අන්න මලාට පස්සේ තමයි නිවන් යන්න කල්පනාව. මලාට පස්සේ තමයි ඒක මතක් වෙන්නේ. චොප්පේ අයියාගේ වගේ නිවනට ෂේප් කළා දාන්න සාදු කියලා කියනවා. මේ මේ ඉන්නකන් මේ මිනි මරමින් කසිප්පු ගහමින් ජීවත් වෙච්ච පුද්ගලයෝ. නෑ එහෙම ක්‍රමයකට හරියන්නේ නෑ. එහෙම ප්‍රතිපදාවක් හරියන්නේ නෑ. ඒ වෙනුවට ක්‍රමානුකූලව තමුන් මෙන්න මේ ජීවිතයේ ආදීන පැත්තක් තියනවා කියන එක හඳුනා ගනිමින් මෙන්න මේ විදිහේ පණිවිඩයක් බාරගන්න සූදානම්ද. හිත තුල පෙරේතකම තියෙන්න පුළුවන්. නැවත නැවත අරවා විඳින්න ඇදිලා යනවා වෙන්න පුළුවන්. නමුත් කොච්චර විඳවත් කොච්චර එලෙව්වත් තේරෙනවා. අහවර වෙන්නේ නෑ. විඳලා ඉවර කරන්න බෑ. මේ විදිහට තේරෙනවා නම් සමහර විට බොහොම දුක්ඛිත මතක. දුක්ඛිත මතක පිලිස්සලා තියෙන්නේ. නමුත් ඒ පිලිස්සුන් තුවාල ලැබීම තුලින් තේරෙනවා මම හෙව්වට මොකද එහෙම දෙයක් හම්බ වෙන දෙයක් මේකේ නැහැ. හම්බ වෙන දෙයක් මේකේ නැහැ. අන්න එහෙනම් බුදුන්ගේ ප්‍රතිපදාව බාර ගන්න සූදානම්. බුදුන්ගේ මේ පෙන්වන මාර්ගයේ ටිකෙන් ටික වඩන්න සූදානම්. ඉතින් එන්නේ විදිහේ වඩන කෙනෙක්ට හරි කනට මේ පැණි වගේ ප්‍රකාශයක් තමයි අද දවසට අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ දෙයක් බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද්ද පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි. ඔන්න ඔය ධම්මචක්ක කියනකොට ඔය ටික ඇහෙනවා ඇති නිතර නිතර ආද මතක ඇති කට්ටියට අන්න ඒ විදිහේ ප්‍රකාශයක් නිතර නිතර කියවෙනවා. එතකොට මෙන්න මේ පෙර නොඇසු නොවිරු දහම්හි මෙන්න මේ පෙර නොඇසු නොවිරු ඥානයක් මට පහළ වුණා. අවබෝධයක් මට පහළ වුණා. ඇහැක් මට පහළ වුණා. මේ විදිහේ විද්‍යාවක් මට පහළ වුණා. අන්න ওই විදිහේ වචන ගණනාවකින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තමුන්ට ලැබුණු මේ අවබෝධය පිළිබඳ. ඒතර කියන්නේ පෙර නොඇසු නොවිරු. අන්න ඕක තමයි වැදගත්ම වචනේ. අන්න ඒ විදිහේ ආලෝකයක්, ඒ විදිහේ ඥානයක් මට පහළ වුණා කියලා කියනවා. ඒ වාක්‍ය පාඩේ තමයි නැවත 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 කියමින් 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 ඉදිරියට ඉදිරියට අරගෙන යන්නේ. එතකොට මොකද්ද මේ? ඊට පස්සේ කියනවා මේ දුක යැයි පෙර නොඇසු නොවිරු ඥානයක් අවබෝධයක් මට පහළ වුණා. මේ දුක කියන දේ පිරිසිඳ දත යුතු යැයි පෙර නොඇසු නොවිරු ඥානයක් අවබෝධයක් මට පහළ වුණා. ඊළඟ මේ දුක මම පිරිසිඳෙන ලද්දේ යැයි පෙර නොඇසු නොවිරු ඥානයක් අවබෝධයක් මට පහළ වුණා. නැවත නැවත කියන මේක මේ කලින් තේරිලා තියුණු එකක් නෙමෙයි, කලින් දැනිලා තියුණු එකක් නෙමෙයි, කලින් නොදැක්ක නොඇසු නොවිරු ඥානයක් මට පහළ වුණා. අන්න මේ ගැට් එකෙන් එන අවබෝධය පිළිබඳ තමයි කියන්නේ. මේ කයෙන් එන අවබෝධය පිළිබඳ තමයි කියන්නේ. අර කියන්නේ කායේන චේව පරම සත්‍යං සච්චිකරෝති කියලා. මේ කයෙන් තමයි මේක සාක්ෂාත් කරන්නේ. සමහර කෙනෙක්ට කියන්න පුළුවන් ওই නාම කය රූප කය දෙකම තමයි ඔතන කය කියලා. නේ අපි නිකම් මේ කය ගමුකෝ. මේ හැම වෙලේම වර්තමානයේ තියෙන කය ගමුකෝ. හැමදාම බණ අහන කය ගමුකෝ. හිත බණ ඇහුවේ නැතත් කය බණ අහනවනේ. ආ ඒ කය ගමුකෝ. අන්න ඒකම ගැනීම ප්‍රමාණවත්. අන්න ඒ කය තුලින් මේ හිතල කල්පනා කරලා නම් ගන්නම බැරිය කොහොමවත්ම බැරිය. ඒ වෙනුවට අන්න අර කය තුලින් අර වර්තමාන මොහොත තුලින් අර නිහඬේ හඬ තුලින් අන්න අවබෝධයක් පහළ වෙලා එනවා. ඥානයක් පහළ වෙලා එනවා. අන්න ඒක ගැන තමයි මේ කියන්නේ පෙර නොඇසු නොවිරු ඥානයක් පහළ වුණා. දැන් මම මේ කතාව පටන් ගන්නකොට කිව්වා අර ලොවෙත් මෙහෙම දෙයක් කියයි කියලා හිතන්න බැරි කට්ටියටත් හිතපු ගමන් මේ වගේ දේවල් කියවෙනවා. අන්න ඒක තමයි පෙර නොඇසු නොවිරු දහම්හි ඇසක් ඥානයක් පහළ වුණා කියලා මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. අන්න ඒගොල්ලෝ දන්නේත් නෑ මෙහෙම දෙයක් කිව්වා කියලා. නමුත් අන්න වැරදිලා වගේ කියවෙනවා. වැරදිලා වගේ කියවෙනවා ධර්මයේ කතා කරනවා කියලා කියන්න පුළුවන්. ධර්මයේ කතා කරනවා අන්න ඒ විදිහේ ප්‍රකාශයක් ඉබේම වගේ ගලාගෙන එනවා. ඉතින් ඔක තමයි වැඩේ. ඔක තමයි වැඩේ. ඔය සමහර විට ඔය කොල්ලෝ එනවා එහෙම නිකන් මේ වார்த்தාවවත් ලියා ගන්න තරම් එහෙමත් හැකියාවක් නැහැ. මටත් අකුරු බෑ. ඒ වුණාට මං කියන්නේ එහෙම නෙමෙයි. එහෙමත් හැකියාවක් නැති කට්ටිය ඉන්නවනේ. අන්න ඒ වගේ කෙනෙක් වුණත් අර තමොන්ගේ සරල වචන වලින් ඒ විදිහට ලියලා බොහොම ගැඹුරු දහම් කරුණු සමහර වෙලාවට ඉදිරිපත් කරනවා. අර බාහ්‍ය සූත්‍ර ගැන කතාවක් අපි කලින් දවසේ කිව්වා. අන්න බාහ්‍ය ආමුදුරන්ට බුදුහාමුදුරුවෝ කියපු බණේ අන්න මෙයා මේ නන්නාඳුන පුද්ගලෙක් මේක අහපුවන් නැති පුද්ගලෙක් තමුන්ගේ වார்த்தාව තුළ ඉදිරිපත් කළා තියෙනවා. එතකොට ඒ කොහොමද ඒ අවබෝධ එන්නේ? අන්න පෙර නොඇසු නොවිරු. පෙර නොඇසු නොවිරු දේවල් වලට ඥානයක් අවබෝධයක් පහළ වෙනවා. ඒක තමයි වැඩේ. අන්න ඒ විදිහේ අවබෝධයක් ඥානයක් ගැන තමයි මේ ප්‍රකාශ කරන්නේ. එතකොට අපි කාටත් දුර දෙයක් නෙමෙයි. දුර දෙයක් නෙමෙයි අපේ ජීවිතවල අනන්තවත් දැකපු සමහර විට අඳුනන්න නැති දෙයක් අනන්තවත් තේරුණ නම් කරගන්න බැරි වුණ දෙයක් මේ කියන්නේ. අන්න අර විදියට කමඨාන් වර්ධාවක් ඉදිරිපත් කරනකොට නොදැනීම මේ විස්තර තොරතුරු කියවෙනවා. තමන්ගේ ජීවිතය පිළිබඳ තමන්ගේ හිතේ තත්ත්වය පිළිබඳ ප්‍රකාශ කරනකොට නොදැනීම මේ විස්තර තොරතුරු කියවෙනවා. අන්න මොකද උනේ? පෙර නොඇසු නොවිරු ඇසක් පෙර නොඇසු නොවිරු ඥානයක් පහළ වෙන ලදී. ඒක තමයි මේ ප්‍රතිපදාවේ ස්වභාවය. ඒක කියවෙන වචන ටික නෙමෙයි වැදගත්, ඒකේ අර්ථය තමයි වැදගත්. අන්න බොහෝ වටිනා අර්ථ සහිත දේවල් ප්‍රකාශ කරනවා. සමහර විට බොහොම සරල වචන තුලින්. අන්න ඒ ආලෝකය, ඒ ඥානය ගැන තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ. එතකොට මේ විදිහට ප්‍රතිපදාවක් වඩාගෙන යනකොට අන්න නොදැනීම මේ ධර්මයේ විවර වෙනවා. ධම්මාලෝකය, ධම්මැස පහළ වෙනවා. ඕක අර සාක්ෂාත් කරන්න යන කට්ටිය නෑ වෙන්නේ නෑ. අර භාවනා කරන්න යන කට්ටියට වෙන්නේ නෑ. අර කියන්නේ අපි මේක මේ අනාත්ම විදියට දකින්න ඕනේ. මේක පංචපාදානස්කන්ධය විදියට දකින්න ඕනේ. පටිච්චසමුපාදය දකින්න ඕනේ කිය කිය යන කට්ටිය ඉන්නවනේ. අන්න ඒගොල්ලන්ට නම් මෙහෙම එකක් පහළ වෙන්නෙම නැත. ඒගොල්ලෝ කියන්නේ අර හදාගත්ත දේවල්. මෙන්න මේ විදියට වුණා, මේ විදියට වුණා, මේ විදියට වුණා කියලා ඒගොල්ලෝ අමුතු විදියක ලොකු රචන ඉදිරිපත් කරනවා. කවදාවත් අන්න ළඟ වෙන්න අමාරුයි. පටලෝගන හොඳටම. ඒ වෙනුවට මේ සරලව අන්න වාඩි වෙලා ඉන්න මොකටද? අනේ නිකන් වාඩි වෙලා ඉන්නේ ඕනින්ද වාඩි වෙලා ඉන්නවා. මේ වාඩි වෙලා ඉන්න එකේ මට කිසිම එහෙම නිකන් ආකර්ෂණයක්වත් කරන්න දෙයක් මොකක්වත් නැහැ. මේ බෑණි ඉතින් බේරිලා ඉන්න ඒකින්ද වාඩි වෙනවා. ඊට පස්සේ ඇවිදිනවා. අන්න මොකද ඇවිදින්නේ? හා නිකන් ඇවිදින හින්දා ඇවිදිනවා. දවසේ ඒ ටික ඒ විදියට සිද්ධ කරනවා. පැයක් හමාරක් ඒ සඳහා ගත කරනවා. අන්න එහෙම ගත කරන කට්ටියට සාහරිට වාඩි වෙලා ඉන්න වෙලාවෙත් නොවේයි. වාඩි වෙලා ඉන්න වෙලාවෙත් නොවේයි. සමහරවිට වාඩි වෙලා ඉඳලා අනේ බරක් හැදිලා වැසිකිළියට ගිහිල්ලා වැසිකිළියේ වාඩි වෙලා ඉන්නකොට අන්න ওই විදිහේ අමුතු විදිහේ අවබෝධයක් එන්න පුළුවනි. අතන වාඩි වෙලා ඉන්නකොටත් නෙමෙයි වැසිකිළියේ වාඩි වෙලා ඉන්නකොට තමයි ඒක එන්නේ. අනේ ඉතින් අර වැසිකිළි බර නිදහස් වෙනකොට අන්න ඒ වගේම තව දෙයක් නිදහස් වුණා මගේ හිතෙත්. කියලා හැඟීමක් මතුවෙන්න පුළුවන්. හරියට මේ වගේ තමයි. අන්න මේ යම්කිසි බරක් තියෙනවා, බෙහෙසක් තියෙනවා, ඒක බාර නිදහස් වුණාම සැහැල්ලුවක් දැනෙනවා. අන්න ඒ වගේම සැහැල්ලුවක් තමයි මේ ප්‍රතිපදාවත් කියලා ප්‍රකාශ කරනවා. අන්න කලින් බරක් වෙහෙසක් හිත තුළ දරාගෙන ඉඳියා, දැන් එහෙම බරක් වෙහෙසක් නැහැ. අනේ ඇදින්දම සැහැල්ලුයි. අන්න අර වැසිකිළියකට ගියාම එන සැහැල්ලුව වගේ දෙයක් අන්න මේ තැනත්තගේ හිත තුළත් මතුවෙලා එනවා. ඕක තමයි ප්‍රතිපදාව. දැන් අපි අහලා තියෙන ලොකු ලොකු හොයා ගැනීම පිළිබඳ ඒවත් ඒගොල්ලෝ ලැබ් එකකට වෙලා පැය ගණනක් දවසේ උදේ ඉඳලා හවස වෙනකන් අන්න මේක මේ කොහොම හරි විසඳන්න උත්සාහ කරනවා. විසඳන්න උත්සාහ කරනවා, උත්සාහ කරනවා, උත්සාහ කරනවා, හරියන්නේ නැහැ. අන්තිමට මොකද කරන්නේ? මේ මගුල හරියන්නේ නැහැ කියලා දමලා ගහලා පබ් එකකට යනවා. ලැබ් එකේ ඉඳලා අන්න පබ් එකකට ගිහිල්ලා ටිකක් කළා යනකොට ඔන්න එකපාරට විසඳුමක් මතුවලා එන්න පුළුවන්. මොකද උනේ? අන්න අර තැටමිල්ල පොඩ්ඩක් නැවැත්තුවා. තැටමිල්ල නැවැත්තුව ගමන් ඔන්න වැලේ හරි. වැලේ හරි. අන්න ඔය දෙවනි ලෝක යුද්ධ පිළිබඳ යම් කිසි කතාවක් තියෙනවා. එනිග්මා. මොකද්ද? ජර්මන් ඒ රහස් කේතනය කඩන ඒ පරීක්ෂක කණ්ඩායම පිළිබඳ ඒගොල්ලෝ මේ ට්‍රයි කරනවා, ට්‍රයි කරනවා, සෑහෙන දඟලනවා. දඟලුවට හරියන්නේ නැහැ. අන්තිමට මේ අමගුල හරියන්නේ නැහැ කියලා දමලා ගහලා ලැබ් එකේ ඉඳලා පබ් එකට යනවා. අන්න පබ් එකට ගිහිල්ලා පොඩ්ඩක් වටපිට කරකිනකොට, පබ් එකට ගිහිල්ලා පොඩ්ඩක් විවේකීව හිත විවේක වෙනකොට අන්න මතක් වෙනවා, යකෝ මෙහෙම කරා නම් හරිනේ. අන්න ඉසඳුම ඔළුවට නැගිලා එනවා. ජෝකම තමයි ඉතින් ආනන්ද හාමුදුරන්ටත් උනේ. ආනන්ද හාමුදුරුවෝ ගත්ත දැන් හෙට සංගායනාව. මේක අහවර කරගන්න ඕනේ. මේ කට්ටිය මට මේ එක එක හින්ට් ගහනවා රහත් වෙන්න නැතුව නම් එන එක ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් මොකද කරේ? ආය හොඳට කෝපි එකක් එහෙම බීලා භාවනා කරන්න ඇති. සක්මන් කරනවා, වාඩි වෙලා ඉන්නවා, සක්මන් කරනවා, වාඩි වෙලා ඉන්නවා. හරි ගියේ නැහැ. හරිගනේ අන්තිමට කල්පනා කරා මොකද්ද අප මේක ඉවරයක් නැහැ, ඔන්න පොඩ්ඩක් නිදි ගත්තා නම් හරි කියලා. අන්න කකුල් දෙක පොළවෙන් ගිලිහුණා, ඔළුව කොට්ටේ වැදුනේ නැත. අන්න දහම් ඇස ඥානය විද්‍යාව පහළ වුණා කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න ඔය විදිහ දෙයක් මේ හිත විවේක වෙනකොට ඒ හිත මේ තියෙන දේවල් විනිවිද යනවා. අන්නේ විනිවිද යාම පිළිබඳ මේ කියන්නේ. අනේ ඒක තුළින් අපි නොදැනීම හිත විවේක වෙනවා. නොදැනීම යම් කිසි ශක්තියක් ගැළපිලා එනවා. අනේ බුදුරජාණන් වහන්සේ කියනවා පෙර නොඇසු නොවිරු මේ විදිහේ දහම් ඇසක් ඥානයක් කෙනෙක්ට පහළ වෙනවා. මොකක් පිළිබඳවද? අන්න මේ දුක යයි මේ විදිහේ ඥානයක් පහළ වෙනවා. මේ දුකට මේ දුක කියන එක පිරිසිඳව දැනගන්න ඕනේ, හොඳට දැනගන්න ඕනේ කියන ඥානයක් පහළ වෙනවා. මේ දුක මම හොඳට දැනගත්තා කියන ඥාණය පහළ වෙනවා. මේ දුකට හේතුව එයයි කියලා මේ විදිහේ පෙර නොඇසු නොවිරු ඥාණයක් පහළ වෙනවා. මේ දුකට හේතුව කියන එක දුරුකට යුතු දෙයක් කියන පෙර නොඇසු නොවිරු ඥාණයක් පහළ වෙනවා. මේ දුකට හේතුව මම දුරු කරන ලද්දේයි අන්න පෙර නොඇසු නොවිරු ඥාණයක් පහළ වෙනවා. මේ දුකෙහි නිරෝධයයි අන්න පෙර නොඇසු නොවිරු ඥානයක් පහළ වෙනවා. මේ දුකෙහි නිරෝධය සාක්ෂාත් කළ යුතු දෙයක් යැයි පෙර නොඇසු නොවිරු ඥානයක් පහළ වෙනවා. මේ දුකෙහි නිරෝධය මම සාක්ෂාත් කරා යැයි පෙර නොඇසු නොවිරු ඥානයක් පහළ වෙනවා. ඊට පස්සේ කියනවා මෙන්න මේ දුක නැති කිරීමේ ප්‍රතිපදාව, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. ඒ ප්‍රතිපදාව මේකේයි පෙර නොඇසු නොවිරු ඥානයක් පහළ වෙනවා. ඒ ප්‍රතිපදාව මම නැවත නැවත වැඩි යෙතු දෙයක් යයි පෙර නොඇසු නොවිරු ඥානයක් පහළ වෙනවා. ඒ ප්‍රතිපදාව මම නැවත නැවත වඩලා අහවර කරන ලද්දේ යයි පෙර නොඇසු නොවිරු ඥානයක් පහළ වෙනවා. ඔන්න ඕක තමයි ඔය තැන් ගණනාවක නැවත 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 ප්‍රකාශ කර කර යනවා. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි කියලා. ඔන්න ඔය කතාව තමයි ඔය ධම්මචක්කේ කියාගෙන කියාගෙන යන්නේ. එතකොට අර ප්‍රතිපදා කෑල්ල මග ඇරලා තමයි මම මෙතෙන්ට පැන්නේ. එතකොට ප්‍රතිපදා කෑල්ල මගහැරලා ආව. ප්‍රතිපදාව ගැන හැමදාම කියනවා, ඔය කරන පුහුණුව ගැන හැමදාම කියනවා. ඒ ටික ඇරෙන්න එතනින් එහාට කරගෙන යනකොට මොකද වෙන්නේ? අන්න කරගෙන යනකොට තේරෙනවා මේ විදිහේ දෙයක්, මේ විදිහේ නිවනක්, මේ විදිහේ අවබෝධයක්, මේ විදිහේ විවේකයක් තම තමුන්ගේ හිත තුළ ගැළපිලා එනවා. ඉතින් ඒ විදිහේ ගමනක් ගැන, ඒ විදිහේ දෙයක් ප්‍රතිපදාවක් ගැන තමයි මේ කරන ප්‍රකාශය. ඉතින් ඒක ටිකෙන් ටික කරලා බලන්න. ඒක ටිකෙන් ටික කරලා බලන්න. ඒක යම් කිසි විදියක නිකන් ෂණිකව විසඳුමක් බලාපොරොත්තු වෙන්න එපා. එලෝගෙන ගිහිල්ලා මේක මොකක් හරි ලං කරගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙනුවට නැවැත්මක් තියෙන්නේ. දුව එලෝගෙන යනවා වෙනුවට නැවතුණාම අන්න එතනම ප්‍රතිපදාවේ දේවල් ලැබෙනවා. විවේකයේ ලැබෙනවා. අන්නේ නැවැත්ම පිළිබඳ කතාවක්. ඒක ආර කියන්නේ. අනේ ලෝගණ යනවා ලැබ් එකේ. පබ් එකට ගියව ගම නවතිනවා. අන්න විවේකයේ අදහස පහළ වෙනවා. අර විදියට ඔන්න පරියන්කේක වාඩිලා හොඳට දැන් භාවනා කරන්න තමයි උත්සාහය. අදිනවද අතරලා ගහලා මොන මගුලක්ද මේක කියලා වැසිකිළිය ගිහිල්ලා වාඩි වෙනවා. අන්න එතකොට වැඩි හරි. චොන්න ওই විදිහේ දෙයක් ওই විදිහේ වෙනසක් පිළිබඳ තමයි මේ කතාව. ඒ වෙනස සඳහා කරන්න තියෙන එකම දෙයයි මේ කොයි කොයි වචන වලින් පෙන්නුවත් අන්න මේ ආර්ය පරේක්ෂණය කියන්නේ එකම දෙයයි. මොකද්ද පරේක්ෂණයක් තියෙනවා නිරීක්ෂණයක් තියෙනවා. නිගමනයක් නැත. පරීක්ෂණය නිරීක්ෂණ කියන දෙක තියෙනවා. අන්න මෙතඩ් එකක් තියෙනවා. මොකද්ද මෙතඩ් එක? මේ වර්තමානයේට වැඩි වැඩියෙන් අවධානය යොමු කරනවා. වර්තමානයේට එළඹී හිතෙන් සිහියකින් කටයුතු කරන්න උත්සාහ ගන්නවා. කොහොමද අපි මේ දැනගන්නේ වර්තමානයේ ලැබුණා කියලා? අන්න අපිට අපේ කය දැනෙනවා. මේ කය කවදාවත් අතීතේට අනාගතේට යන්නේ නැහැ. මේ විශ්වාසය අපිට තියෙනවා. අර කියන්නේ නිකන් අනපම් මචම් මට කියලා කියන්නේ අර විශ්වාස කරන්න බැරි දෙයක් වුණාම අන්නට පස්සේ තේරෙනවා මේ ප්‍රകൃතිය. පොඩාර ඊලෑනේ ඇටයකට අනින්න ඕනේ ඇඟිල්ලකින්. එන්න එතකොට තේරෙනවා මමත් එහෙම කියලා තිනා හිටපු ගමන් මේක වෙන්න පුළුවන් දෙයක්ද? එනපම් මචං කුවාම එන්නා හරි වෙන්න පුළුවන්. ඕලෙවල් රිසල්ට් බලන්න ගිහිල්ලා ඒක ඒක අකුරු ගොඩාක් තියෙනවා. ඒක ඒක අකුරු ගොඩාක් තියෙනවා. ඉතින් අර වැපුරුව විදියට නේ අපස්සනු හම් වෙන්නේ. ඉතින් ඒක ඉතින් ආයේ පුදුමයක් නැහැ. හැබැයි ඒ අකුරක් තියෙනවා ඉංග්‍රීසි වලට ඉස්සරහින්. මම බැලුවා මේක වෙන්න පුළුවන් දෙයක්ද මචං? මේක මේ අර ඉර දිගෙන් ගියාම ඒ අකුරක් හම් වෙනවා. ආපෝ යනවා. ආපෝ යනවා. විශ්වාස නැහැ. මචං පොඩ්ඩක් ඇනපන් ගුවම ඇන්න බලනකොට ඇත්තටම මේ අකුරක් තියෙනවා. ඊට පස්සේ ඉතින් හරි සතුටුයි. පේපර් එක වැරදුනත් නම මාරුනත් කොහොම හරි අන්තිමට ඒ අකුරක් ආවනේ. ඒක ලොකු ජයග්‍රහණයක්නේ කියලා ඉතින් මම ගිහිල්ලා ඒ පන්තියේ ටීචර්ටත් කිව්වා රිසල්ට් ආවා මිස් මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි. අනේ කොහොමද අනේ හරි සතුටුයි. මොකද්ද? ඒකක්. අනේ හරි සතුටුයි කියලා ආපහු ගහන හැ ඒකක්. ඉතින් ටීචර් එහෙම ඇහුවා කියන්නේ එතකොට හිතා ගන්න පුළුවන් නේ ගෝලයාගේ මමන ගෝලයාගේ බවනි හිතා ගන්න පුළුවන්. මොකක් හරි කෙලියක් වෙලා තියෙනවා. පේපර් එක හරි මාරු වෙලා තියෙනවා. කොහොම හරි ඉතින් ආවා. ඉතින් අහම පොඩ ඇනලා බලන්න ඕනේ ඇත්තටම ඒකක්ද වෙන්න පුළුවන් වැඩක්ද? මෙච්චර මේ নানা ප්‍රකාර අකුරු ඔක්කොම තිබිද්දී මේකට ඒකක් වෙන්න පුළුවන්ද කොහොමවත්? අනේ ඒ විදිහේ ඇනලා බැලුවාම තේරෙනවා ප්‍රകൃතිය. ප්‍රകൃතියේ ඉන්නවා. අනේ මේ ප්‍රകൃතිය තමයි වැඩි වැඩියෙන් ලං කරගන්න හදන්නේ. තමන් වතුර කෝප්පයක් අල්ලනවා නම් ඒ වතුර කෝප්පේ අතර දැනෙනවා. වීදුරුවේ ස්වභාවය දැනෙනවා. සීතලක් දැනෙනවා. වතුර කෝප්පේ බර අතර දැනෙනවා. ඒකත් එක්ක ඉන්න. ඊට පස්සේ දත් මදිනකොට දත් බුරුසුව දැනෙනවා. දත් බේත රස දැනෙනවා. සද්දය ඇහෙනවා. ඒකත් එක්ක ඉන්න. අන්න ඒ විදිහට මේ කය තමයි අල්ලන්නේ. මේ කය තමයි අල්ලන්නේ. මොකද හොඳටම විශ්වාසයි එයා නම් මේ වර්තමානයේම තමයි. ඒක එයා දැනටම නිවන් කියලා කියන්නේ ඒක තමයි. එයා හොඳටම බණ අහනවා. එයා හොඳටම බණ අහනවා. ඒ හිච්ච බණ ඔක්කොම එයා ඇතුලේ ගැබ්බෙලක් තියෙනවා. අර හිත බණ අහන්නේ නැති කෙනේ ප්‍රශ්නේ. හිත මෙච්චර කාලෙ ඔය කියපු බණ ටික ඇහුවනම් හිත මෙලහට ගිහිල්ලා. එහෙම අහන්නේ නැහැ. එයා යනවා වෙන වෙන දිහස්වල යනවා. WhatsApp chat කරනවා මේක අහගෙන. ඉතින් ලොවෙත් ඉතින් බණ ඇහෙයිද කියලා හිතන්නකෝ. එහෙම වෙන්නේ නැහැ. නැන්න ওই විදිහේ හිතක් එක තමයි අපි මේ ගන්න දෙන කරන්නේ. එතකොට අර අහපු බණ ඔක්කොම අන්න අර කයේ නම් ඇත. කයේ නම් ඇත. ඉතින් ඒ එන්නේ කයට අවධානයක් දුන්නා නම්. ඒ කය පිළිබඳ අවධානයකින් වැඩි වැඩි වෙලාවක් ගත කරා නම්. අන්න ඕක තමයි ඔය කියන ප්‍රතිපදාව. ඒකට ඇරෙන්න වෙන මොකුත් අවශ්‍ය නැහැ. වෙන මොකුත් හොයාගෙන එල්බගෙන යන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට නැවත නැවත මම මේ වර්තමානයේ ඉන්නවා කියන විශ්වාසය මේ තැනතර තියෙනවා. ඔන්න දැන් මම වතුර ටිකක් බොනවා. ඔන්න මම දැන් බත් කනවා. ඔන්න මම දැන් නානවා කියන විශ්වාසය තියෙනවා. ඔන්න දැන් වහිනවා. ඕ ගාලා අයියෝ කැලේ පිරෙන්න වහිනවා. අන්න එතකොට වැස්සේ සද්ද ඇහෙනවා, හීතල දැනෙනවා, මේ වතුර ගලාගෙන යනවා ඇහෙනවා. අනේ ඉතින් අපි කියලා නම් පටන් ගන්න ඇත්තටම වැස්සේ සද්දේ හරි ප්‍රණීතයි, හරිම අලංකාරයි. බලන්න මේ වැහි බින්දු වැටෙන විදිය, බලන්න මේ හීතල, බලන්න මේ හුළං හමනවා, බලන්න මේ හුළඟේ ස්වභාවය කියලා ඔහොම තමයි පටන් ගන්න. නමුත් දවස් දෙක තුනක් එක දිගට වැහැගෙන වැහැගෙන යනකොට අන්න වැස්ස කියන එකත් එපාවටම එපා වෙනවා. විල්ලම් බලන්න ඕනේ වහින වැහිල්ල. අන්න ඇස් මට්ටමට මාළු පීන ගන්නට වහිනවා. ඉතින් එතකොට එහෙම දවස් දෙක තුනක් යනකොට මේ පාවෙනේක ඉතින් ස්වභාවිකයි. කැලේක වනන්තරේක වරුසාව. නිකන් ආවට ගියාටත් නෙමෙයි, නිකන් හොඳ ගානට ඇස් මට්ටමේ මාළු පීනන ගානට වහිනවා. ඉතින් එන්නේ වගේ මේ වර්තමාන මොහොත දැන හඳුන ගන්න පුළුවන් නම්, මේ වර්තමාන මොහොතේ වැඩි වැඩියෙන් කල් ගෙවන්න පුළුවන් නම්, අන්න ඒක තමයි මේ පරීක්ෂණේ. ඒක කරගෙන කරගෙන යනකොට අන්න මොකද වෙන්නේ, නැවත නැවත මෙයාගේ මෙතඩ් එක තමයි මේ වර්තමානයේට අවධානය දෙන්න, කරන කරන වැඩේට අවධානය දෙන්න කියලා කියනවා. කරන කරන වැඩේට අවධානය දුන්නා මොන නිරීක්ෂණයක් තියෙනවා. අන්න මගේ අතට හීතලක් දැනෙනවා, ඔන්න වතුර කෝප්පේ උස්සන් ඉන්නවා, ඔන්න වතුර බොනකොට හීතලක් දැනෙනවා, ඔන්න බත් කනවා, බත්වල රස දෙන්නවා, විකනවා, අඹරනවා, গিলිනවා, දැනෙනවා. අන්න ඒ විදිහට ඒ දැනෙන දේත් එක්ක ඉන්නවා. නිගමනයකට එන්න අවශ්‍ය නැහැ. නිගමනේ නේ ප්‍රමුඛ වෙන්නේ කොට දෙන්නට. අන්න මේ නිගමනයකට එන්න ඉදිරිපත් කරන්න තමයි උත්සාහය. නිගමනයකට එන්න අවශ්‍ය නැහැ. නෝබල් එක්ස්පෙරිමන්ට් කියන්නේ ඒකයි. මෙතඩ් එකක් තියෙනවා, ඔබ්සර්වේෂන් එකක් තියෙනවා, එච්චරයි. ඕම ඕම කරගෙන යනකොට දවසක ඔය ලැබ් එක පිටින් පුපුරලා යන්නේ. එතකොට නිගමනයක් කොහොමද අවශ්‍ය වෙන්නේ? ඔන්න ඔය විදිහේ දෙයක්, ඔන්න ඔය විදිහේ ප්‍රතිපදාවක් තමයි මේ වෙන වැඩේ. කරන්න කරන්න තේරුම් යනවා දන්නේ නැත. මම දන්නේ නැහැ. ඉස්සෙල්ලා දන්නවා කියලා හිතාගෙන ඉඳියා නම් ඒ ටිකත් අන්න නැති වෙලා ගියා, හැලිලා ගියා. අන්න ඒක තමයි ප්‍රතිපදාව. හරියට නිකන් අර සරලත්වයක් තුළට, වර්තමානයේ තුළට අර දරුවෙක්ගේ තියෙන අහිංසකකම තියෙන. දරුවොත් අර මෝරන්න කලින් මං කියන්නේ. මෝරන්න කලින් තියෙන අහිංසකකමක් තියෙන. අන්න ඒ අහිංසකකම. අන්න ඒ වගේ දෙයක් තමයි ඉතුරු වෙන්නේ. අන්න ඒ වගේ සැනසීමක් තමයි ඉතුරු වෙන්නේ. එවලේ එවලේ අහවර කරනවා, එවලේ එවලේ මේ ඒ ජීවිතේ විඳිනවා, එච්චරයි. ඉතින් එහාට තව යන්න දෙයක්, අපේක්ෂා කරන්න දෙයක්, එළෝගණ යන දෙයක්, නිවන් සාක්ෂාත් කරන්න දෙයක්වත් නැත. ඒ වෙනුවට මෙන්න මේ වර්තමානයට එළඹුණා. වර්තමානය තුළ විවේකයක් සැනසීමක් තියෙනවා. අන්නේ ඒ විවේකයේ සැනසීම බාර ගන්න කාලයක් තිස්සේ පුරුදු කරනකොට තමයි මේ හිත ටිකෙන් ටික කැමති වෙන්නේ. එක පාට මේක බාර ගන්න කැමති නැහැ. එයා කැමති නැහැ. එයා මේකේ අර්ථය දකින්නේ නැහැ. නමුත් ටිකෙන් ටික ක්‍රමානුකූලව කාලයක් තිස්සේ පුරුදු කරගෙන යනකොට අන්න ටික 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 එන්නේ කියන සැනසීම බාර ගන්න මේ හිත තුල සූදානමක් ඇති වෙනවා. ඒක මේ ප්‍රතිපදාවේ නොවුනත් වෙන වෙන ආගම් දහම් වලත් මේ විදිහ මේ වර්තමානයේ තුල යම්කිසි සැනසීමක්, විවේකයක් සැඟවිලා තියෙනවා කියන එක යම් යම් පමණට අඳුනගෙන තියෙනවා. සාමාන්‍යයෙන් මොකද්ද ඔය කතෝලික දහමෙත් සමහර පැතිවල තියෙනවා මේ වර්තමානයේ තමයි දෙවියන් වහන්සේගේ මොක්ෂය, මේ වර්තමානයේ තමයි දෙවියෝ අපිට ආශිර්වාද කරන්නේ. අනේ වර්තමානයේ එළඹෙන්න කියන අදහස තියෙනවා. අදහස තියෙනවා පුරාණ ශිෂ්ටාචාරවලත් සමහර විට. අනේ ඒගොල්ලන්ගේ ඒ නිකං ආදර්ශ පාඩේ විදිහට ගහලා තියෙන මොකද, know yourself. ඔබ ඔබ හඳුන ගන්න, ඔබ මේ වර්තමානයේ කල් ගෙවන්න කියන ආරාධනාව තියෙනවා. ඉතින් මේ ආරාධනාව කරනකොට කරනකොට කෙනෙක්ට තේරෙනවා අන්න ප්‍රශ්නයක්, ගැටලුවක්, වෙහෙසක් තියුණාද ටිකෙන් ටික ඒක මග ඇරිලා අඩු වෙලා ගියා. අනේ යම් කිසි විදියක දුකක් තියුණාද මේ දුක මේක යම් කිසි ආකාරයකින් අඩුවීමක් සිද්ධ වුණා කියන පොර නොඇසුණු විරු ඥානයක් ඇසක් පහළ වෙනවා. මෙන්න මේ විදිහට ප්‍රතිපදාවක් වඩනකොට මට ඝර්ෂණය, වෙහෙස, පීඩාව අඩුයි කියලා ඥානයක්, අවබෝධයක් පහළ වෙනවා. මාස 4කට කලින් පටන් ගන්න කලින් මේ විදිහයි, දැන් මේ විදිහයි. ප්‍රතිපදාව කරපු දවසට මගේ හිත විවේකයි, නොකරපු දවසට වෙහෙසයි. කරපු දවසට මම මිනිස්සු එක්ක ගැටෙන්නේ නැහැ, පෙට්‍රල් පුච්ච ගන්නේ නැහැ, නොකරපු දවසට ගැටෙනවා පෙට්‍රල් පුච්ච ගන්න. ඔන්න ඔය විදිහේ ඥානයක් අවබෝධයක් ක්‍රමානුකූල පහළ වෙනවා. අන්නේ පහළ වීම පිළිබඳ කතාව තමයි මේ කියන්නේ. එතකොට හරි ලස්සන ප්‍රකාශයක් නැවත නැවත ගෙනහැර දක්වමින් බුදුරජාණන් වහන්සේ මේ පස්වග මහණුන්ට කියනවා මෙන්න මේ විදිහේ වැඩක් තමයි තියෙන්නේ. මේක කරනකොට මෙන්න මේ විදිහේ වෙනසක් තමුන්ගේ හිත තුළ එනවා. මේ විදිහේ වෙහෙස පීඩාව අඩු වෙලා විවේක වෙන ස්වභාවයක් මේ හිත තුළ එනවා. අනේකට නැවත නැවත වඩන්න, නැවත නැවත මෙහෙම පුරුදු කරන්න කියලා අනුපදෙස් දීලා තව තව ඉදිරියට පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. ඉතින් අපි අද දවසට ඉදිරියෙන් තියාගත්ත කොටස තමයි මේ. ඉතින් මේ කොටස අපේ අපේ ප්‍රතිපදාවටත් යම් කිසි විදියක උනන්දුවෙන් මේ කරගෙන යන්න උදව් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අද දවසේ ධර්ම දේශනාව අවසන් කරමු.
සාදු සාදු සාදු. ඉතින් මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අවස්ථාව අරගෙන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙමනම් අවසරයි ස්වාමීන් වහන්සේ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
සාදු 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 ඕකාස වන්දාමි බන්තේ
සෝපත්තේ
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං අර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයලද්දම් පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමං සාදු සාදු සාදු